තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා, තෙරුවන් සරණයි හැම දෙනාටම. අපි ඊයේ සාකච්ඡාවේ සමහර කරුණු අපිට විස්තර ඇතුව කතා කරන්න බැරි වුණ නිසා මම හිතුවා දැන් ඒක තවදුරටත් පැහැදිලි කරගන්න එකම අදත් සාකච්ඡා කළොත් හොඳයි කියලා. ඉතින් එතන මම මතක් කරන්නම්, අපි විශේෂයෙන් සාකච්ඡාවට භාජනය කළේ කාමගුණ සූත්‍රය කියන එක. ඒක සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ සලායතන සංයුත්තේ ලෝක කාමගුණ වර්ග කියන කොටසේ තමයි සඳහන් වෙන්නේ. එතෙන්දී දැන් බුදුරජාණන්සේ ආසලේ පාලියෙන් සඳහන් කළොත් තස්මාතිහ භික්කවේ සේ ආයතනේ වේදිතබ්බේ යත්ත චක්කූච නිරුජ්ජති රූප සංඥාච නිරුජ්ජති. අපි සිංහලෙන් ගත්තොත් එසේනම් භික්ෂූනි සේ ආයතනේ වේදිතබ්බේ, මෙන්න මේ ආයතනය දත යුතුයි යත්ත. ඒක විස්තර කරනවා මොකද්ද? චක්කූච නිරුජ්ජති රූප සංඥාච නිරුජ්ජති, මෙන්න මේ ආයතනය දත යුතුයි. ඒක ආයතන හයතම දේශනා කරනවා. ඉතින් මේ කාලි කියෝපු එකේ සමහර කොටස් අඩුයි. ඉතින් සේ ආයතනේ වේදිතබ්බේ යත්ත ජීවහාච නිරුජ්ජති රස සංඥාච නිරුජ්ජති. සේ ආයතනේ වේදිතබ්බේ යත්ත මනෝච නිරුජ්ජති ධම්ම සංඥාච නිරුජ්ජති. සේ ආයතනේ වේදිතබ්බේ අන්න ඔය විදිහට තමයි ඒ දේශනා කරන්නේ. එතකොට ඒක මේ එක ආයතනයකට නෙමෙයි, ආයතන හයටම, හය 12ක් විදිහට ගන්න පුළුවන්. ඇසයි රූප සංඥාවයි, කනයි ශබ්ද සංඥාවයි, නාසයයි ඝාන සංඥාව නැත්නම් ගන්ධ සුවඳට අදාළ සංඥාව, දිවයි රස සංඥාවයි, කයයි ස්පර්ශ සංඥාවයි නැත්නම් පොට්ටබ්බ සංඥාව කියනවා. ඊළඟට මනසයි ධම්ම සංඥාවයි. මෙන්න මේවා නිරුද්ධ වෙන ආයතනය දත යුතුයි කියලා. කියන්නේ ඒකට තමයි මේ සේ ආයතනේ වේදිතබ්බේ කියන්නේ. මෙන්න මේ ආයතනය දත යුතුයි. මොකද්ද? අස නිරුද්ධ වෙන, රූප සංඥාව නිරුද්ධ වෙන. මෙන්න මේ ආයතනේ මොකක්ද කියන මට්ටම තමයි අපි තේරුම් ගන්න උත්සාහ කළේ. බුදුරජාණන් වහන්සේ අදහස් කරන්න ඇත්තේ මෙතෙන්දි මොකද්ද කියන එක. ඒකට අපේ කල්යාණ මිත්‍ර එක එක අදහස් ඉදිරිපත් කළා. එතෙන්දි අපි ඊළඟට ආවා මේ එක එක ආයතන ගැන වෙන වෙනම අරගෙන අපි උදාහරණ අරගෙනත් කතා කරන්න උත්සාහ කළා. එතකොට මොකද්ද මේ අස නිරුද්ධ වෙන, රූප සංඥාව නිරුද්ධ වෙන ආයතනය නැත්නම් දැක්ම, මේ දත යුතුයි කියන්නේ මොකද්ද කියන එක. මොකද මේක මං හිතනවා අපිට සාමාන්‍ය පෘථග්ජන මට්ටමේ ඉඳලා නැත්නම් ලෝකෙට අයිති දැක්මේ ඉඳලා ආර්ය දර්ශනයට යන්න හුඟක් උපකාරී වෙන, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් කියලා. ඒකෙදි අපි ආයතන ගැන කතා කරද්දී එක එක උදාහරණ කීපෙකුත් ගත්තා. විශේෂයෙන් ඇහෙන් දකින දේකට කොහොමද මේක යොදාගන්නේ? එහෙම නැත්නම් කනින් ශබ්දයක් අසන වෙලාවේදී අපේ හිත වැඩ කරන මට්ටම අනුව කොහොමද මේක යොදාගන්නේ? මොකද අපි මේකෙන් මතු කරගන්න ඕන අපි කොච්චර ධර්මය කතා කළත් මේක ප්‍රායෝගිකව අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න වනං කොහොමද මේක විදර්ශනාවකට යොමු කරගන්නේ? ඒ සඳහා දැනුමක් අවබෝධයක් ලබා ගැනීමේ අරමුණෙන් තමයි මේ සාකච්ඡාව ගෙනියන්න උත්සාහ කළේ. එතෙන්දී මට මතක විදිහට කරුණු කීපයක් මතු වුණා. තවත් කල්‍යාණ මිත්‍රන්ට මතක නම් ඒවා ආයේ මතක් කරන්න පුළුවන්. එතකොට අපිට ඒවා තව ටිකක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. තව ටිකක් අපහැදිලි කරුණු තියෙනවා නේද? ඒවා ප්‍රශ්න කරලා ඒවා සාකච්ඡා කිරීම තුළින් තව තවත් අවබෝධයක් ලබා ගන්න. එතෙන්දී එක කරුණක් මතු වුණා, මේක මොන වගේ මට්ටමක කතාවක්ද මේ කියන්නේ කියලා. එතනට මතකයි එක මහත්මෙක් ඉදිරිපත් කළා, මං හිතන්නේ මොකද්ද සූත්‍රය මට මතක් වෙන්නේ, මේක මේ මේ අර නසඤ්ඤ සංඤී වේලාවකද නැත්නම් මේ අසඤ්ඤව ඉන්න වේලාවකද නැත්නම් විසඤ්ඤව ඉන්න වේලාවකද, අන්න ඒ වගේ කරුණු හතරක් සම්බන්ධ වෙන ඒ අවස්ථාවේද මම හිතන්නේ මේ කලහ විවාද සූත්‍රයේ ඒක සඳහන් වෙන්නේ. එතකොට මේ සාමාන්‍ය සත්‍යක නෙවෙයිද තව විදිහකට කිව්වොත්? ඒ කියන්නේ සිහිය විසඤ්ඤණ අවස්ථාවක්ද නැත්නම් මේ සංඥාවක් නැතුව ඉන්න අවස්ථාවක්ද, සිහි විකල්ුණ අවස්ථාවක්ද, ඔය වගේ එක එක, එහෙම නැත්නම් අපි හිතමු දැන් නිරෝධ සමාපත්තියකට වගේ සමවැදිලා ඉන්න අවස්ථාවක්ද නැත්නම් ජීවත් නැති වෙලාවක කතාවක්ද මේ කියන්නේ, එහෙමත් නැත්නම් මේ අපේ සාමාන්‍ය ජීවිතයේ අවස්ථාවක්ද කියන පැත්ත එක පැත්තකින්. ඊළඟට ඒ අපේ ආයතන වැඩ කරනකොට අපි උපමා කීපයක් ගත්තා. එකක් තමයි එහෙන් දකිනකොට අර උපමහත්මෙක් ඉදිරිපත් කළා, බිත්තියක රූපයක් ඇඳලා තිබුණොත් අපි ඕක දකිනකොට එතෙන්දි ගත්තේ මේ ගහක චිත්‍රයක් ඇඳලා තියෙනවා නම් අපේ මනස කොහොමද වැඩ කරන්නේ? අපි මුලින්ම ඕක බිත්තිය කියලා දන්නේ නැත්නම් ගහක් තියෙනවා නේද කියලා තේනවා. හැබැයි ඊට පස්සේ ඒක තව ටිකක් විමසලා බලන්න ගිහින් අල්ලලා බැලුවොත් එහෙම ගහක් නෙමෙයි අහුවෙන්නේ, බිත්තිය හැදිලා තියෙන ಜಾති ටිකක් වගේ. ඊළඟට අපි තව උපමාවක් කතා කළා, වතුරට ඉබෙන බල්ලා ඒ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන එක. ඊළඟට අපි තව උපමා කීපයක් ගත්තා, සද්දය ඇහෙනකොට මේ වහින වෙලාවක මේ වතුර සද්දයක් ඇහෙන්නේ එළියේ වහිනව නේද කියලා හිතෙනවා. දැන් භාවනා කරනකොට වෙන්න පුළුවන්, ආනාපාන සතියේ ඉන්නකොට වෙන්න පුළුවන් සද්දය ඇහෙන්නේ. ඒනට අපි දැනගන්නවා එළියේ වහිනවා කියලා මේ සද්දය උදව් කරගෙන. එතකොට මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? ආයතන වැඩ කරන්නේ කොහොමද? එතකොට එතන වරදක් සිද්ධ වෙනවද කියන එකයි. වරදක් වෙනවා නම් ඒකෙන් මිදෙන්න අපි ප්‍රායෝගික පැත්තෙන් මෙනෙහි කරන්න ඕන මොන වගේද කියන එක සඳහන් කළා. ඒ වගේ තව මං හිතන්නේ උපමා කීපයක් ගත්තා කල්‍යාණ මිත්‍රන්ට, ඒවත් මතක් කරගෙන ආයේ අපිට මේක තවදුරටත් එතන අපහැදිලි තැන් තියෙන ඒවා තව තවත් සාකච්ඡාවට භාජනය කරන්න, විමසන්න, අදහස් දක්වන්න ඒක හැමෝටම උදව් වෙයි. මේක තියෙන අපහැදිලි තැන් ආයේ තව ටිකක් නිවැරදි කරගන්න නැත්නම් අපේ අවබෝධේ තව පැහැදිලි කරගන්න. එතන අර අවසාන අවස්ථාවේ අදහස් කීපයක් මත වුණා. ඉතින් මම ඒක විශේෂයෙන් මම සඳහන් කළා, මේක දැන් උත්තර දෙන්න වෙලාව මදි. ඒ හින්දා අපිට අද ඒක තවදුරටත් කතා කරන්න පුළුවන්. මට මතක විදිහට එක මහත්මෙක් සඳහන් කළා, සද්දේ ඇහෙනකොට ශබ්දය අනිත්‍යයට වඩා වෙනස් නේද බාහිර ශබ්දය? මොකද සතර මහා ධාතු ගැටීම නිසා එළියේ ශබ්දයක් ඇති වෙනවා. ඒක අර අපි හෙන් දකින රූප සංඥාව හරි නැත්නම් ගන්ධ සුගන්ධ රස වගේ ඒවට වඩා එතන වෙනසක් තියනවාද කියන කතාවක් මතු කළා. අපිට ඒකත් මං හිතන්නේ වැදගත් සාකච්ඡාවට භාජනය කරන්න. ඉතින් මේ ගැන අපි ආයි පොඩ්ඩක් කල්යාණ මිත්‍රයන්ගේ අදහස් විමසලා බලමු. විශේෂයෙන් මෙතන තේරුම් ගන්න අපහසු තැන් තිබුණාද නැත්නම් මට වැටහෙන්නේ මෙහෙමයි කියලා හිතෙනවා නම් ඒ අදහසත් ඉදිරිපත් කරන්න. විශේෂයෙන් මොකද්ද මේ සේ ආයතනේ වේදිතබ්බේ, මේ ආයතනය දත යුතුයි? ඇස නිරුද්ධ වෙන, රූප සංඥාව නිරුද්ධ වෙන, කන නිරුද්ධ වෙන, ශබ්ද සංඥාව නිරුද්ධ වෙන ආයතනය දත යුතුයි. මෙතන මොකද්ද මේ අදහස් කරන්න ඇත්තේ? මේක අපට මොන වගේ දකින්න පුළුවන්ද නැත්නම් මේ ආර්ය මාර්ගයේ සඳහා මේක උදව්වක් ගන්න පුළුවන්ද කියන මට්ටමින් අපි අදහස් ඉදිරිපත් කරමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
කියන ප්‍රසංග
මහත්තයා මේ මඩනන් තේරුම් අරන් තියෙන විදිහට මහත්මයා එළියේ වැහි බිඳුවක් තියෙනවා කියලා අපි දාලා තියෙන හිතේ තුලින් ගත්ත ප්‍රඥප්තිය තුලින් අපි වැහි බිඳුවක් දැක්කා මිසක් එළියේ වැහි බිඳුවක් තියෙන දෙයක් නැහැ කියන එකයි මඩනන් තේරුම් ගන්න. ඉතින් වැහි බිඳුවක් තියෙන එක වෙනම දෙයක් කියන්නේ ආපෝතේජෝ වායෝ පටවි තුල තියෙන දේ. ඒ වෙනුවට අපි ප්‍රඥප්තියක් දාලා වැස්සට වෛර කරනවා, එහෙම නැත්නම් සතුටු වෙනවා, ඒ වගේ දේවල් කරනවා. ඉතින් ඒ විදිහටයි මෙනෙහි කර යුත්තේ කියලා මම හිතෙනවා. එතකොට යාර සිත තුළින් කිනාපු සංඥාව විසක් එතන හිම දෙයක් නැති බවයි මම නම් පට නම් තේරෙන්නේ. තෙරුවන් සරණ වැරදි නම් ස්වභාව හරි ගස්සන්න තෙරුවන් සරණ.
හොඳයි, අපි කල්‍යාණ මිත්‍රයන්ටත් යොමු වෙලා පසුව පොග්ගලේ මහත්මයාට යොමුමු. ඔව්, තවත් කල්‍යාණ මිත්‍රයන්ට එක තේරෙන්න පුළුවන්. වසන්ත මහත්මයා ඔබතුමාට පුළුවන් සම්බන්ධ වෙන්න.
තිරුවන් සරණයි. තිරුදාතම මම තේරුම් ගන්න තියෙන විදිහට නම් මේ මෙතෙක් විදිහට අර කලින් මහත්මයා කිව්ව එකම මෙනෙහි කරගෙන, මොකද අපිට ඉදී වැහි බින්දුවක් නැහැ කියන්න බැහැනේ. ඒක මොකද තියෙනවා. ඉතින් ඒක නිසා ඒක තියෙනවා කියන්නේ නැහැ, නැහැ කියන්නේ නැහැ. ඉතින් අර අක්කානගත සූත්‍රයේ පටහැනි ගන්න බැහැ. ඒක නිසා අපිට එහෙම කියන්න බෑ. නමුත් මේක තියෙන ඕන විශේෂ ප්‍රඥාවක්. ඒ කියන්නේ මෙතන කියන්නේ සංඥා ඇස නැහැ. ඇසත් ඒක විශේෂ දැක්මක් තියෙනවා. ඒකයි කියන්නේ දැන් අර මෙතන මේ සූත්‍රයට ගැළපෙන සාහිවාද සූත්‍රෙමත් නසඤ්ඤ සංඥා කියලා කියන්නේ සංඥාවක් නැහැ, නමුත් සංඥාවේ ඉන්න ඕන. බුදුනාථ ඒ දිගට කියලා ඒක නිසා ඒ කියන්නේ නැහැ කියන්නේ දැන්. ඒ කියන්නේ ඒක එහෙම වුණත් ඒ කියන්නේ ඒ වගේ නැහැ කියලා කිව්වොත් නැතිවාද කියනවා. ඒක නිසා මට හිතෙනවා මේවා ගලපනකොට ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ තියෙන අනිදස්සන විඥානය. ඒ තුළින් ඇතිවෙන ස්පර්ශය වේදනාවකුත් තියෙනවා. නමුත් අපි දකින වේදනාව නෙමේ ලෝකයෙන් ඉතර වෙච්ච ඒ කියන්නේ අපරාධයේ පණ භූමියේ තියෙන ඒ වගේ දෙයක් තමයි කියලා මට තේරෙනවා. ඉතින් අපි කතා බලමු මේ කොහොමද මේ චක්කු මේ වගේ මේ පොදවා ගන්න තියෙනවා තමයි.
නැහැ, තේරුම් ගන්න නැහැ. දිරුක් මහත්මයා ඔබතුමාට යමු වෙන්නද?
තේරුම් ගන්න දිනාටම ජයන්ත මහත්මයා මට දැනට නම් ගැටලුවක් නැහැ ඒක ගැන. තේරුම් ගන්න.
නැහැ, ඇත්තටම මේ සාකච්ඡාව කරනකොට දැන් මුලින්ම කිව්වේ මේ ඇස නිරුද්ධ වෙනවා, ඒ වගේම රූප සංඥාවක් නිරුද්ධ වෙනවා, ඒ වගේ ආයතනේ ගතිය යුතුයි කියලා. ඇත්තම දැන් අපි දන්නවනේ ඇස නිරුද්ධ වෙනවා කියලා. අපි දන්නවනේ රූප සංඥාවක් නිරුද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ ඒව පවතින දේවල් නෙවෙයිනේ. ඒ කියන්නේ රූපේ කියන කොනක් නිරුද්ධ වෙන බව දන්නවා. ඇස රූප සංඥාව නිරුද්ධ වෙන බව දන්නවා. ඇසත් නිරුද්ධ වෙන බව දන්නවා. ඒ කියන්නේ අර ඊයේ සාකච්ඡා වල මම හිතන්නේ මහත්මයා අපිට කියලා දුන්න මේ කරන ඔපිදීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා අපි දැන් දන්නවා. එහෙමනම් අපි මේක කොහොමද මේක දැන් බුදුරජාණන් වහන්සේ කිව්වේ මේක දතිය යුතුයි කියලා. එහෙනම් අපිත් දන්නවා. එහෙනම් අපිත් දැන් අපේ කාර්ය කරගෙන ඉවරද? එහෙම වෙලාද? එහෙමනම් මොකද මෙතන විශේෂයෙන් වටහා ගත යුතු දේ කියන එක ගැන පොඩ්ඩක් මතක කරගන්නත් වටිනවා කියලා හිතෙනවා. ඒ අනුවත් පොඩ්ඩක් කතා කරලා බලමු. ඒ යමු වෙමු. චන්ද්‍රපිරිස් මහත්මිය. තෙරුවන් සරණයි චන්ද්‍රපිරිස් මහත්මිය.
තෙරුවන් සරණයි මහත්මයා ඇතුළු සියලු දෙනාටම, කොග්ගල්ගේ මහත්මයා ඇතුළු සියලු දෙනාටම. මම නම් මේ ඉස්සරලා මොනවා ඔබතුමාලා මොනවා කතා කරාද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම ටිකක් නිශ්ශබ්දව ඉන්නම්. මම පස්සේ සමහර විට තේරෙනවා නම් කතා කරන්න උත්සාහ කරන්න. මට දැනට නම් එච්චර තේරෙන්නේ නැහැ. තෙරුවන් සරණයි.
හොඳයි, බොම්පින් පස්සේ තේරෙන්නේ නම්. හොඳයි, අපි යමු මේ චිත්‍රා රාජපක්ෂ මහත්මියට. චිත්‍රා රාජපක්ෂ මහත්මිය මම ඔබතුමීට යොමු වෙනවා. අපිට ආරෝචක් ලබා දෙන්න අද සාකච්ඡාවට. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හැමදාම ඇත්තටම ඉතින් මෙවැනි ආයතනයක් තියෙනවා නම් තථාගතයන් වහන්සේගේ දේශනාවේ හැටියට නිරෝධයක් තියෙනවා නම් නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් තියෙනවා. උන්වහන්සේ දේශනා කරන හැමතැනම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. මෙවැනි ආයතනයක් කෙනෙකුට දැනගන්න නම් ඇත්තටම අපිට තර්කයෙන් යන්න පුළුවන් ප්‍රමාණයට ගිහිල්ලා එතනදී අපි ඇත්තටම මේ භාවනාමය ප්‍රඥාව නැතුව මෙවැනි දෙයක් අවබෝධ කරගන්න උත්සාහයක යෙදුනොත් මම හිතනවා ඒක ටිකක් අසාර්ථක වෙයි කියලා. මොකද ලෝකෝත්තර ධර්මය සාමාන්‍යයෙන් තර්කයෙන් ගත හැකි දෙයක් නෙවෙයි කියන අදහස තමයි දැනට තියෙන්නේ. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරුදු කිරීමෙන්ම මේ නිරෝධය ඇති වෙන්නේ කොහොමද? සම්මා සමාධියේදී. සම්මා සමාධියෙන් තමයි මෙවැනි නිරෝධයක් දකින්න පුළුවන් වෙන්නේ කියන එක තමයි දැනට තේරුම් අරගෙන ඉන්නේ. අඩුපාඩුවක් තියෙනවා නම් කල්යාණ මිත්‍රන්ගෙන් ඉල්ලා හිටිනවා ඒක තව විස්තර කරන්න කියලා. තෙරුවන් සරණයි.
විවරදි කිරීමක් නම් කරන්න නැති වැඩි. මොකද ඇත්තටම අපි දැන් මේ වගේ සාකච්ඡාවකින් උනත් බලාපොරොත්තු වෙන්නේ සුත්මේ ඥාන, ඒ වගේම තර්ක ඥාන, එහෙමත් නැත්නම් අපි කියනවා චින්තාමය ඥාන වර්ධනය කරගෙන ඒවා උපයෝගී කරගෙන අපි භාවනාමය ඥානය වඩා ගන්නයි අපි මහත් වෙන්නේ. හොඳයි, මම කොග්ගලගේ මහත්මයාට යොමු වෙන්නම්. අපිට අද වැඩි පුරප්‍රචාරයක් හම්බුන්නේ නැහැ. නමුත් යම් කිසි ප්‍රශ්නයක් හෝ කරුණක් මතු කරලා දුන්නත් ඔබතුමා අපිට ඒ පැත්තට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් අවස්ථාවක් ලැබේ. කුසලී මහත්මයා සර්වස් කරනයි.
පෙරුවන් සරණයි. හොඳයි. තමා හිතන්නේ අදහස් කීපයක්ම මතු වුණා. මේ අන්තිමට සඳහන් කළේ අපි මේක මේ කතා කරනවට වඩා සමහර විට මේක මාර්ගයේ වඩලා අවබෝධ කරගන්න අවශ්‍ය දෙයක් විදිහට. ඒකට මම ගොඩාක් එකඟ වෙනවා. දැන් කොච්චර කතා කළත් ප්‍රතිපදාවක යෙදෙන්න අවශ්‍යයි. නැත්නම් එකතු වෙන්නේ දැනුමක් විතරයි. හැබැයි එතනම අනිත් පැත්තට අපි තේරුම් ගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහමක් අවබෝධ කර ගැනීම සඳහා උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේ වඩන්නයි අපි උත්සාහ කරන්නේ. ඒ නිසයි අපි ත්‍රිපිටක ධර්මයේ අරගෙන සාකච්ඡා කරන්නේ. මොකද දැන් අපි සමහර විට අපි දන්න භාවනාව කියලා හිතාගෙන යම් කිසි දෙයක් කරාට සමහර විට ඒක හරිනම් ගැටලුවක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ බැරි වෙලාවත් මේ බුදුරජාණන් වහන්සේ අදහස් කරපු එකට වෙනස් දෙයක් නම් අපි කරලා තියෙන්නේ. සමහර විට අපේ මේ ලැබුණ අවස්ථාව ක්ෂණ සම්පත්තිය ගෙවිලා යන්න පුළුවන්. ඒ නිසා තමයි මම හිතන්නේ අපේ කල්යාණ මිත්‍රෝ එකතු වෙලා මේ සාකච්ඡා කරන එකේ වැදගත්කම තියෙන්නේ. ඉතින් දැන් විශේෂයෙන් මගේ අත්දැකීම් කිව්වොත් මම මේ සෑහෙන කාලයක් පටන් ගත්තු කාලේ ඉඳන් කරපු එක එක ක්‍රම තියෙනවා. එක එක භාවනා ක්‍රම අදාරලා ප්‍රගුණ කරන්න උත්සාහ කරලා සෑහෙන මට්ටමකට ඒවයි මට පුළුවන් විදිහට මම වැඩලා බලලා තියෙනවා. ගාක් විශේෂයෙන් තියෙන අද කාලේ තියෙන විදර්ශනා ක්‍රම සෑහෙන ප්‍රමාණයක් මම උත්සාහ කරලා තියෙනවා. ඒ කියේ කාලෙන් කාලෙට දැන් ඒක වඩද්දි මේක තමයි හැබැයි මම වඩද්දි ඒකට අවංක උත්සාහයක් යදලා මම ඒක කරන්න උත්සාහ කරනවා. කාලයක් යනකොට සමහර විට මට තේරෙනවා මේ දවස්වල මේක හරි කියලා හිතන් හිටියට තව ටිකක් අවබෝධ එනකොට ඒවයි සමහර අඩුපාඩු තේන ගතියක් තියෙනවා. මං හිතනවා අපේ දැන් කල්යාණ මිත්‍රයන්ගේ එක එක අත්දැකීම් නැති. එතකොට ඒ වයින් සමහර විට අපි අර වැරදි පාරක යනවනම් ඒක ගැන අදහසක් හරි ඇහුනොත් අපිට ඒ පිළිබඳවත් හොයලා බලලා සමහර විට අපේ අඩුවක් තියෙනවනම් මේ කරන දේවල් වල සමාර්ගය වඩන්න උත්සාහ කරන එකේ අර කාලයක් ඒක පස්සෙම ගිහිල්ලා තනියෙන්ම හොයා ගන්නවට වඩා සමහර විට උදව්වක් වෙන්න පුළුවන් දහම දකින්න හරි මාර්ගයට එන්න. මෙතෙන්දී අපි අර හුඟක් වෙලාවට ගාක් කය ඉන්නවා මේ ආරියෂ්ඨාංගික මාර්ගෙම තමයි. හැබැයි ඒකේ දෙකක් තියනවා ලෝකෙට අයිති. ආරියෂ්ඨාංගික මාර්ගයයි ඒ කියන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් එන ආරියෂ්ඨාංගික මාර්ගය. ඊළඟට අපි උත්සාහ කරන්න ඕන මේ චතුසත්‍ය සම්මාදිට්ඨියෙන් එන ලෝකෝත්තර ආරියෂ්ඨාංගික මාර්ගය. මොකද ලෝකෝත්තර ආරියෂ්ඨාංගික මාර්ගෙන් තමයි මාර්ගඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් බුදුදහමෙන් ප්‍රයෝජනයක් ලැබුවා වෙන්නේ. එතකන් වැඩෙන්නේ පූර්ව ප්‍රතිපදාවක් විතරයි. ඒක පෙරදි එපා කියනවා නෙවෙයි, ඒකත් කරන්න ඕන. පූර්ව ප්‍රතිපදාව අවශ්‍යයි. ඒ වගේම අර මහත්මිය සඳහන් කළා වගේ අපි සමාධියක් වටා ගන්න ඕන. මොකද නීවරණ යටපත් තුන මනසට තමයිම දකින්න පුළුවන් කියලාත් අපි අහලා තියෙනානේ. ඉතින් ඒ හින්දා දැන් මෙතන අපි ධහම කතා කරන්නේ අපේ දැක්මේ මොනවා හරි අඩුවක් තියෙනවා නම් ඒ මාර්ගය තව ටිකක් යහපත් විදිහට සකස් කරගන්න අරමුණේ. ඊළඟට අපි පටන් ගන්නකොටම මහත් කිව්වා අපි වැහි බින්දුවේ උදාහරණේ අරගෙන මේ එයාට වැටහෙන්නේ මේක මනසෙන් හදන දෙයක් එළිය මේක නෑ නේද කියනා වගේ කතාවක්. ඒක යම් කිසි අවබෝධ මට්ටමකදී එහෙම ඉන්න පුළුවන්. එකම අපේ තවත් මහත්ෙක් පෙන්නවා එහෙම අපි එළිය මොකුත් නැහැ කිව්වොත් ඔක දෘෂ්ටිගත වීමක් වෙනව නේද? එකට උදාහරණයක් විදියට කච්චානගොත්ත සූත්‍රය පෙන්නවා. මොකද ඒකෙදී පැහැදිලිව සඳහන් වෙනවා මේ ලෝක සමුදයයි ලෝක නිරෝධයයි සම්‍යක් ප්‍රඥාවෙන් දකින කෙනා මේ ලෝකේ ඇතයි කියන දෘෂ්ටියකට හිටියොත් ඒකෙන් මිදෙනවා නැත්නම් ඒකෙන් ඒ දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. ලෝකේ නැතයි කියන දෘෂ්ටියක හිටියනම් ඒකට වැටෙන්නේ නැහැ. ওই දෙකටම නොඇටි තථාගතෝ මජ්ජේන ධම්මං දේසේති. මොකද්ද ඒ? පටිච්ච සමුප්පාදයයි කියලා ඒ කච්චානගත සූත්‍රෙදි කියන්නේ. ඒ කියන්නේ ලෝක සමුදය ලෝකේ හටගන්න හැටි සම්‍යක් ප්‍රඥාවෙන් ඇත්ත ඇති හැටි දකින කෙනා යථාභූතං සම්‍යක් ප්‍රඥාය පස්සතෝ කියලා ඒ වචන ටික තියෙන්නේ. ඒතර ලෝක සමුදය දකින කෙනා ලෝකේ ඒ කියන්නේ යමක් නැහැ කියන දෘෂ්ටියක් තිබුණා නම් ඒක අතාරිනවා. ඒ වගේම ලෝක නිරෝධය කියන එක සම්‍යක් ප්‍රඥාවෙන් යථාභූත ස්වභාවය දකින කෙනා ලෝක නිරෝධය ඇත්ත ඇති හැටි දකිනකොට යමක් ඇතයි කියන දෘෂ්ටියක හිටියනම් ඒකට වැටෙන්නේ නැහැ. ඒකට අපි මේ දේශනාවන් වලට අදාළව බලනකොට දැන් මේ මට්ටමේ ඉඳන් අපි එළිය දෙයක් නැහැ කිව්වොත් මටත් හිතෙනවා ඒක යම් කිසි දෘෂ්ටිගත වීමක් කියලා. මොකද ඊයේත් මට මතකයි ඒක අපේ කල්යාණ මිත්‍රෙක් මතු කළා. දැන් එළියේ වහින්න නැත්නම් අපි එළියට ගියොත් එමෙන්නේ නැද්ද කියන කරුණ. ඒක බොහොම ප්‍රායෝගිකයි. එතකොට ඒවටත් උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන තමන් මේක අවබෝධකින් කියනවා නම්. මොකද මේක අපි සම්මුතියේ මෙහෙම තියෙනවා මේ පරමාර්ථය මෙහෙම නැහැ කියලා විතරක් අර වචනෙන් බේරිලා හරියන්නේ නැහැ. මේ අපි අත්දකින මේ දේශනා කරන්නේ තමන්ගේ ජීවිතය ගැනමයි, ප්‍රායෝගික ජීවිතය ගැනමයි. එතකොට ඒකේ ගැටලුවක් නොවි මේක කියන්නේ මම ගන්න විදිහ තමයි අපිට අවබෝධ වුණා නම් ඒකයි ඒ ගැටලුවක් නොවි ඒක සමන්ට පැහැදිලි වෙන්න ඕන මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට මේ දැන් අපි ආයතනකින් ඒ කරුණ අරන් ටිකක් අපි කතා කළොත් හොඳයි කියලා මට හිතෙනවා. දැන් සද්දයක් ඇහෙනකොට අපි එළියේ දෙයක් තියෙනවා කියලා දැනගන්නවා. එතන මේ එතෙන්දී අපි කතා කළා දැන් ඇහෙන්නේ ශබ්ද සංඥාවක් විතරයි. කියන්නේ සෝතායතනෙයි මනායතනෙයි එතන සම්බන්ධ වෙලා තියෙන්නේ. සෝතායතනෙන් පුළුවන් ශබ්දයක් ඇහෙන බව ඒ ශබ්ද සංඥාව අරන් දෙන්න විතරයි. ඊට වඩා වැඩක් සෝතායතනෙට කරන්න බෑ. එතකොට මේ මනසට අරමුණු කරන ශබ්ද සංඥාවක් උපද්දලා දෙන ගතියක් විතරයි. ඊළාට මනස තමයි ওই ශබ්ද සංඥාව ගැන හිතලා ඒ හිතද්දී මේ ශබ්ද සංඥාවට අදාළව අපේ තියෙන පරණ අද්දකින් ටිකක් මෙතෙන්ට ඇදලා ගන්න ගතියක් තියෙනවා. දැන් උදාහරණයක් විදියට වැහි බින්දුව කියන එක මේ මොහොතේ පේන එකක් නෙමෙයි. අපි ඇස් පියාගෙන ඉන්නවනම්. ඒකට සද්දට අදාළව අපේ පරණ පෙර හුරුවක් නැත්නම් පෙර ඇසුරක් තිබුණා ඔය සද්දෙයි වතුර බින්දුවයි වැස්සක් එහෙම කියන එකක් සම්බන්ධ කරලා. ඒ නිසා නේද දැන් මනසට මේ වැස්ස හරි වැහි බින්දුව හරි කියන ඒ රූප ගතිය හිතට පෙනුනේ. ඒකට මන ධම්ම මනෝ විඥාන කියන කොටස කියලා හිතන්න පුළුවන් ඒ මන ආයතනය වැඩ කරන හින්දා. එතකොට ඒ මනසෙන් හදපු දෙයක් මනසෙන් දැනගත්තා. එතනක් ඒක අපි හිතමු දෙවෙනි පියවර කියලා. දැන් සද්දේ සෝත ආයතනෙන් සද්ද සංඥා දීපයක පළවෙනි පියවර. මනසෙන් ඕකට තව රූපයක් එකතු කරපු එක දෙවෙනි පියවර. ඒකත් අපි දන්නා හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඊළඟට තුන්වෙනි පියවර තමයි අපි විශ්වාස කරන මට්ටමකට ඇවිල්ලා ඔය දැනගත්තු රූපේ තියෙන්නේ එළියේ. නැත්තම් වැස්ස වහින්නේ එළියේ කියන එක. ඒක ඒ තුන්වෙනි අවස්ථාව වගේ ගන්න පුළුවන්. ඊළඟට අපිට ඒ සම්බන්ධව හිතන්න, කියන්න, ක්‍රියා කරන්න හැකියාවක් ඇවිල්ලා. දැන් එළියට ගිහින් තෙමෙනවද බලන්න පුළුවන්. නැත්තම් අපිට ඇහැරලා බලන්න පුළුවන් එළියේ වහිනවද කියලා. නැත්තම් ඒකට අදාළව යම් කිසි දෙයක් කරන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා. ඒක මම හතරවෙනි අවස්ථාව විදිහට දකිනවා. අපි යන ඔය අවස්ථා හතරක් වෙන් කරගෙන මේක ටිකක් ලියා ගන්න උත්සාහ කළොත් මීට වඩා පැහැදිලි කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතෙනවා. මොකද මේක දැන් දහමටත් අදාළයි. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවානේ ආයතන පිරිසිඳ දකින්න කියලා. ආයතන පිරිසිඳ දැක්කොත් විතරයි නිවනක් පණවන්නේ කියලා දේශනාවක් තියෙනවා. ඒක මේ සලායතනෙටම පොදුයි. මම එතෙන්දී මේ එක ආයතනයක් තමයි ඔය උදාහරණේ විදිහට ගත්තේ. අපිට අනිත් ආයතනත් අවස්ථාව ලැබෙන විදිහට අරන් බලන්න පුළුවන්. මේ ප්‍රායෝගික ජීවිතයේදී මොකද්ද වෙන්නේ? එතකොට ඒ අපි දැනට හිතන කියන විදිහ හරිද නැත්නම් එතන අඩුවක් තියනවද? නැත්නම් එතන දුක සකස් වීමක් තියනවද? පංච උපාදානස්කන්ධ සකස් වීමක් තියනවද? එහෙමනම් ඒකෙන් මිදෙන්න බේරෙන්න අපිට ක්‍රමක්‍රමයෙන් හරි යන්න පුළුවන් වැඩපිළිවෙලක් හිතාගන්න පුළුවන්ද වගේ අදහස්. අපි ඒ පැත්තෙන් පොඩ්ඩක් අපි කල්යාණ මිත්‍රයන්ගේ අදහස් විමසලා බලමු. දැන් මේ එළියේ දෙයක් තියෙනවද නැද්ද? නැත්නම් මේ හිතේ හදපු එක එළියෙන් තිබ්බද? එහෙනම් කොහමද වැස්සේ උදාහරණයක් ගත්තොත් එළියට ගිහම තෙමෙන්නේ? ඔය හිතෙන් හදපු එක නම් එළියේ තිබ්බේ, ඇයි එළියට ගිහම තෙමෙන්නේ? ඒක කාට හරි විස්තර කරන්න පුළුවන්ද? පෙරුවන් සරණයි.
මගේ අදහස නම් ඔබතුමා කිව්ව ආකාරයේ වැහි බින්දුව සම්බන්ධව දැන් අපිට කනට ශබ්දයක් ඇහුණාම එතකොට ශබ්ද රූපය ශබ්ද සංඥාවක් වශයෙන් තමයි දැනගන්නේ ඒ සිත. එතකොට අපිට සිතට එන්නේ සංඥාවක් පමණයි. ඒ කියන්නේ අපි එතකොට සිතීම් සිදු කරන්නේ සිතෙන් ඒ සංඥාව අනුවයි. එතකොට අපිට සිතට පේන්නේ නැහැ එළියේ තියෙන දෙයක්. එතකොට ඒක තමයි අපි දැනගත යුත්තේ. කියන්නේ අපි ඇතුළත දිහා බලනකොට අපේ ඇතුළත සිදුවෙන්නේ ඒ සංඥාව අනුව සිතීම් තමයි. එතකොට එළියේ දෙයක් තියෙනවා ඒක නැත්තේ නැහැ. ඒක තමයි අපිට එළියේ දෙයක් නැහැ කියන්න බෑ. නමුත් අපේ දිහායෙන් බැලුවොත් අපේ සිතට පෙනෙන්නේ සංඥාවක් විතරයි. ඒ දෙක වෙන්කර අඳුනගත්තොත් අපිට දකින්න පුළුවන්. එතකොට කණෙන් ඔබතුමා කිව්ව ආකාරයට ඒ කණේ ශබ්ද ඇති කිරීමේ හැකියාව අනුව ශබ්ද සංඥාවක් එනවා. එතකොට ඒක තමයි අපේ ඇතුළත දැනගන්න දේ. කියන්නේ සිතට දැනගන්න බෑ එළියේ තියෙන දෙයක්. එතකොට අපි ඒ දෙක වෙන් කරගත්තොත් අපිට අඳුනගන්න පුළුවන් අපේ ආයතන වැඩ කරන ආකාරය. ඒ විදිහ තමයි මම හිතාගත්තේ. ඒ වන් සර්.
ඔබතුමා බොහොම ලස්සනට ලොජිකලි ස්ටේජස් හතරකදී අස්සම් විස්තර කළා. අපි දැන් අපි ඒ විදිහටම ඒ උදාහරණ අරන් මම හිතනවා ඒ උදාහරණය පිට නොපැන. ඒ උදාහරණ තුලින්ම අර ඇයි අත දාපුවාම තෙමෙන්නේ කියන අවසාන ස්ටේජ් එකට එක්ස්ප්ලේන් කරනවා අපි යන් කියලා මගේ නම් අදහස වෙන බර වචන නොදා අපි ඕක අපි දැන් ඔන්න ඔය ඔබතුමා කියපු ලොජිකලි අපි එක පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරන්න කිව්වොත් අපිට හොඳට තේරෙයි කියලා මම නම් දැන් හිතනවා. කිරුවන් සර්මයි.
අපි එතෙන්දී කල්පනා කරන්න ඕනේ අපි අවිද්‍යාව උඩ කරන ආයතන ගැට ගැසීම. කණින් හැදුණු ශබ්දය හිතෙන් කල්පනා කරලා එළියට දානවා. එතකොට ඒ එකම අනික ආයතන වලින් ඒක දැනගන්න පුළුවන් කියලා හිත පෙන්නනවා. ඒ කියන්නේ අපි එළියට ගියොත් වැස්සට තෙමේ කියලා වැස්ස දකින්න පුළුවන් වෙයි කියලා. එතකොට වැස්සේ සුවඳ දැනෙන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේ ආයතන ඔක්කොම ගැට ගහනවා. ඒකත් අවිද්‍යාවෙන් කරන දෙයක්. අපි එළියට ගියොත් තෙමෙයි. නමුත් තෙමුණට අපිට ඒක කණින් අහන්න බෑ. අපිට දැනගන්න විතරයි පුළුවන් ශරීරයෙන්. ඒ කියන්නේ ඒ අපි අවිද්‍යාවට කල්පනා කරන්නේ ශරීරයෙන් දැනගන්න පුළුවන් එක අහණිකත් එක්ක සම්බන්ධ එකමයි කියලා හිතා. අන්න ඒ වගේ ආයතන මුලාවක් කැටගැහිමක් සහ මුලාවක් ඇති කරනවා. අනේ ඒ ගැන කල්පනා කරන්න කියලා. තෙරුවන් සරණයි.
අපි ගැට ගන්න එක අපි දැන් ගන්නවා. එකිනෙක ටික ගැට ගන්න ඉතියි. නමුත් අර අවසාන තිබුණා කියන්නේ වතුර ආව එතන. මොනවා හදයක් තිබුණා. දියරයක්. අන්න ඒක නැහැ කියන දේ සමහර කොට කිව්වනේ. අන්න එතනයි අපිට දැන් තර්කෙ තියෙන මට හිතන මට ඉස්සර. ගැට ගන්නෙ නේ දැන්. ඒ අර දැකපු දෙයට සද්දෙට ගැට ගැහුව මනෝමෙන් ආපු දෙය. දැන් ඒක තව එකක් ගැට ගන්නවා. උතර අවසානයේ අර එහි අත්‍තරම කියති ගියාම ඇයි අතම තේරෙන්නේ මේක මේ මොනවද මේ නිකන් දියරයක් කටනයි කියලා. ඒකෙන් සත්‍යයි.
මම හිතන්නේ මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේ එකක් මට තේරුණ විදිහට කමල් මහත්තයා කියන්න උත්සාහ කළේ දැන් අපිට ශබ්ද සංඥාව දැනුනේ සෝතායතනෙන් ඕක ගැන හිතුවේ මනායතනෙන් හිතනකොට තමයි අර මනසට යම්කිසි රූපයක් අරමුණු වුණේ ඕක හිත ඇතුලේ වැඩක් ඊළඟට මම අර එක එකයි දෙකයි විදිහට කිව්වා තුන්වෙනි අවස්ථාවේදී අපි විශ්වාස කළා මේ දැනගත්තු දේ තියෙන්නේ එළියේ කියලා. ඊළඟට හතරවෙනි අවස්ථාව අපිට එළියේ තියෙන දේ අල්ලගෙන හිතන්න කියන්න ක්‍රියා කරන්න පුළුවන්. ඒ ක්‍රියාවට උදාහරණයක් විදිහට තමයි එළියට ගියොත් තෙමෙනවද කියලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඇහැරලා බැලුවොත් ඒ වැහි බින්දු ඇත්තටම වැටෙනවද කියලා තව ආයතනකින් බලන්න පුළුවන්. එතන දැන් අතන අර මම හිතන්නේ ආයතන ගැට ගන්නවා කියලා නැති දැන් අපි දැනගත්තේ මූලික දැන ගැනීමාවේ සෝතායතනෙන්නේ. එතකොට සෝතායතනෙන් දැනගත්තු ස්වභාවය ගැන මනායතනෙන් හිතන්න ගිහින් තමයි අර වතුර බින්දුවක් මනසට පේන ගානට ආවේ. ඒ කියන්නේ පෙර අද්දකින් ඇඳලා අරන් ඊළඟට ඒකත් එළිය තියනවා කියලා විශ්වාස කිරීම මත තමයි අපිට අනිත් ආයතනවලිනුත් ඕක අත්දකින්න පුළුවන් මට්ටමකට ගෙනාවේ. උදාහරණයක් විදිහට ඇහැරලා බලන්න පුළුවන්. නැත්නම් ගිහින් තෙමෙනවද කියලා බලන්න පුළුවන්. තව ආයතනෙ කියන්නේ එතෙන්දි කාය ආයතන. අතන චක් ආයතන. සෝත ආයතනේ මන ආයතනේ විතරක් නෙමෙයි. ඒකට අපි උළුවන්කම ගෙනහලා තියෙනවා චක් ආයතනින් ඊළඟට ඒ කාය ආයතනින් ඊළඟට කිව්වර වැස්සේ ගඳක් සුවඳක් මොනවා හරි අදාළ දෙයක් තියෙනවා නේද? ඒකට ගාන ආයතනෙ ඔයගේ මේ දැන් වතුර වල රසක් මොනවා හරි දිවට ගැටලා බලන්න පුළුවන් කමක් එනවා ජීව ආයතනෙ. ඉත අර දැන් සෝත ආයතනෙන් මූලිකව දැනගත්තු දේ අපි අනිත් ආයතන හයෙන්ම අත්දකින්න පුළුවන් දෙයක් බවට පත් කරගෙන නේද? එතන මම හිතන්නේ මම අර 1 2 3 4 කියලා වෙන්කලේ අපිට කතා කරන්න පහසු වෙන්න. දැන් මේ හතරවෙනි අවස්ථාවට එනකොට මේ දැනගත්තු දේ මත ආයතන 6ම ක්‍රියා කරවන්න පුළුවන් මට්ටමකට අපි ඇවිල්ලා නේද? ඒ 6ම මේක අත්දකින්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා නේද? අන්න ඒ අදහස තමයි මම ඔය ආයතන ගැට ගැහුවා නේද දැන්. දැන් හරිනම් සෝතායතනෙන් දැනගත්තු එක අපි ආයේ අත්දකිනවා නම් සෝතායතනෙන්ම වෙන්නේ පැයි අත්දකින්නේ. ඒ වුණාට දැන් අපි සෝතායතනෙන් නෙමෙයි මේක සමහර විට හරිද බලන්නේ නැත්නම් ඒකේ වැඩි විස්තර හොයාගන්නේ අනිත් ආයතනවලින්. එතකොට ඒක ඇත්තටම ආයතන පිරිසිඳ දැක්කොත් කරන්න පුළුවන් වැඩක්ද? ඒක ආයතනකින් දැනගත්තු දේ තව ආයතනකින් අපිට දැනගැනීමේ හැකියාව තියනවද නැත්නම් එතන මොකක් හරි අඩුවක් වැරද්දක් වෙලා තියනවද කියන මට්ටම එහෙම කතා කළා කියලා අර ඇහුවා වගේ එළියට ගියොත් තෙමෙන්නේ නැද්ද? එහෙනම් මේ මේකේ මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? අන්න ඒ අදහස ගැන අපි ටිකක් සාකච්ඡා කරමු. අදහස් ඉදිරිපත් කරන්න තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මම හිතනවා චන්ද්‍රප්‍රියස් මහත්මිය දැන් ඔබෝදයක් ඇති කතා කරන මාතෘකාව සම්බන්ධයෙන් මම ඔබතුමීට යොමු වෙනනම් අදහස් දක්වන්න කියලා තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සියලු දෙනාගෙන්ම. මට මම එච්චරම තේරෙන්නේ නැහැ. නමුත් ඉතින් අර චක්කායතනෙන් අපිට ඇහැ රූපයක් බල්ලෙක් ඉන්නවා වගේ කියන බොරු සංඥාව තේරෙනවා වගේම තමයි වහිනවා ওই ගහ බිඳුව අපිට ඇහෙනකොට තේරෙනවා. දැන් අයිස් වැටෙනකොට එහෙම මේ ලොකු බෝල වැටෙනවා කියලා වගේ එහෙම තේරෙනවා. ඒ ඔක්කොම අපේ මේ ඇතුලේ මනසේ වැඩ කරන සංඥා. ඉතින් සතර මහා ධාතු තියෙනවා. සතර මහා ධාතු එළිය වතුර ඒවා තියෙනවා. ඒවා තියෙන එක ඇත්ත. නමුත් අපිට නිකන් හිතට තේරෙනවනේ දැන් මේ වයස කොච්චර හයියෙන් වහිනවද කොච්චර දුරකින් වහිනවද ඒවා ඒම සේරම අපේ ඇතුලේ අර බල්ලා මවා ගන්නවා වගේ මැවෙන සංඥා. ඉතින් ඒවා ඉතින් ඇත්තටම ඒවා ඒක ඉතින් සතර මහා ධාතු එළිය තියෙනවා වහින් වැස්ස කියලා අපි ඒකට නම් දෙනවා. නමුත් ඉතින් අපි හිතනම විදියට නෙමේ මම හිතන විදියට නෙමේ වෙන කෙනෙකුට හිතන්නේ තම තමන්ගේ පරණ බවවල හරි කොහොම හරි ගෙනාව පරණ ආශ්‍රවත් එක්ක සම්බන්ධ වෙලා ඒ වයින් හැදෙන මායාවක් තමයි ඉතින් අපිට පේන්නේ කියලායි මට තේරෙන්නේ. තෙරුවන් සරණයි.
නැයි තෙරුවන් සරණයි. බොහොමකින් මං යකින් සේනවාස්නා ඔබතුමාට කියන්න.
තෙරුවන් සරණයි. සමා වෙන මට පොඩි මගේ මයික් එකේ අප්සෙට් එකක් වුණා ඉස්සෙල්ලා. අත වශයෙන්ම මම හිතනවා දැන් මේ කතා කරන දේවල් අපි යන්නේ වැරදි පැත්තට කියලා. මොකද අපි දැන් වතුර බිඳුව පැත්තට ගමන් කරනවා. වතුර බිඳුව, වැස්ස, එළිය ඔක්කොම අපිට බාහිර දේවල්. දැන් බුදුහාමුදුරුවෝ මෙතන අපිට කියන්නේ අපේ ආයතන පිරිසිදු දැනගන්න කියලා. වතුර බිඳුවවත් බාහිර දේවල්වත් පිරිසිදු දැනගැනීම නෙමෙයි මේ සූත්‍රයේ මම හිතන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. මට තේරෙන විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන අපේ ආයතන අපි දන්නවා මේ චක්ඛ ආයතනේ, රූප ආයතනේ, මේක ශෝත ආයතනේ, ශබ්ද ආයතනේ විදිහට ආයතන 12ක් තියෙනවා. ඉතින් මේවා පිරිසිදු දැනගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ ඊට පස්සේ තමයි මේ කියන්නේ තව ආයතනයක් ගැන මේ චක්කුව ඉපදෙන්නේ නැති, චක්කුව නැති, රූපේ නැති, ඒ වගේම ශෝතේ නැති, ශබ්දේ නැති එකක්. ඒතකොට ඒකට උදාහරණයක් තමයි මේ වැහි බිඳුව ගත්තේ. ඒතර වැහි බිඳුව කියන එක නෙවෙයි මෙතන වැදගත් වෙන්නේ. එතන මේ ශබ්දය එනකොට ඒ ශබ්දය නැති වෙන්නේ නැති වෙන්නේ. කියන්නේ දැන් අපිට වෙන්නේ හැමතිස්සෙම වෙන්නේ ශබ්දය අපිට ආවට පස්සේ ඒක තුලින් අපි ගමන් කරනවා. ශබ්දය හැටියට ගන්න නැතු ඊට පස්සේ ඒක වතුරු බිඳුවක් කියලා ගන්නවා. ඊට පස්සේ ඒක වැස්සක් කියලා ගන්නවා. මේව නැහැ කියනව නෙවෙයි. මේවා අපේ සිතේ ඇති වෙන්නේ ඇයි? කියලා කියලා බැලුවොත් ඇත්ත වශයෙන්ම මේවා ඇති අපේ සිතේ ඇති වෙන අපේ තියෙන තෘෂ්ණාව තණ්හා කියන ඒ දේ නිසා තමයි ඒ ධර්ම ශක්තිය නිසා තමයි අපිට මේ දේවල් මේ මාර්ගේ යන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ අපිට උගන්වේ ප්‍රධානම දේ තමයි තණ්හාව නැති කර ගැනීම. ඉතින් මේක නැති කරගත්තොත් මේ සබ්දයේ සබ්දය හැටියෙන් නවත්ත ගන්න පුළුවන්. එතනින් එහාට සිත ගමන් කරන්න නැතුව. ඉතින් මේකයි මං හිතන්නේ අපිට දැනගන්න ඕන බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ මොකද්ද. එතකොට අපේ දැනුම නෙවෙයි මෙතනදි වැදගත් වෙන්නේ බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙන්නේ ඇයි මේක කියලා දුන්නේ මේකෙන් මොකද්ද ප්‍රයෝජනේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් බොහොම වටිනවා කියලා මට හිතෙනවා. ඒක මගේ අදහසයි. තේරුවන් සර්නේ.
හඳයි තේරුවන් සර්නේ. මම හිතා ඔබගේ මහත්මයා ඒක මතක තියාගන්නේ කියලා. අපි යමු යමු කාන්ති මහත්මිය ඔබගේ මේක පුළුවන්ද සම්බන්ධ වෙන්න.
අපි ඒක අමතක වෙන්න කලින් ඒක හුඟක් වැදගත් අදහසක් හින්දා තව පොඩ්ඩක් ගැන කතා කරලම අදහස්
හොඳයි
මහත්මයා කිව්වේ දැන් අර මේ බුදුරජාණන් වහන්සේ දෙන්නේ මේක සබ්දයේ සබ්දයේ හැටියට නවත්තන්න අන්න ඒ මත්තම තමයි මේ කියන එක කියලා. ඒතනම අපිට අනිත් පැත්තට පේනවා එහෙනම් අපි දැනට ඉන්නේ මේ මත්තමේ ඉන්නේ. එතකොට දැන් අපි සබ්දය ඇහෙනකොටම මේක වහිනවා ඒ සිද්ධිය එළිය වෙනවා මේ සෙන්ට ගියස් දෙන්න පුළුවන් කියන මට්ටම අපේ මනසේ මෙහෙම ඇති වුණාට එහෙමනම් දැන් මේ අවිද්‍යාව දුරු කරපු මනසක එහෙම ඇති වෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ අපි මං හිතන්නේ සාකච්ඡා කරන්න ඕන. ඉතින් මේවා දැන් මතක තියාගෙන මේ සාකච්ඡා කරන්නේ ඇත්තටම අපි ඉන්න මට්ටමේ ඉඳලා අර අවිද්‍යාව දුරු වුණ මට්ටමකට අපි මනස දියුණු කරගන්නේ කොහොමද කියන එක ගැන යම් කිසි දල අවබෝධයක් ගැනීම සඳහා පමණයි. ඒ කියන්නේ බුද්ධ දේශනාව තව දුරටත් තේරුම් අරගෙන අපේ මාර්ගය වඩනවා නම් ඒ මාර්ගය මෙන්න මේ පැත්තට ඩිරෙක්ට් කරගන්න මේ පැත්තට යොමු කරගැනීමේ අදහසින් තමයි අපි මේ ධර්මයේ සාකච්ඡා කරන්නේ. නැතුව කාගේවත් පෞද්ගලික අදහසක් මේ මතු කරගෙන ඒකම දාන්න නෙමෙයි. ඒ නිසාමයි මේ සාකච්ඡා කරනවා කියන්නේ දහම. ඉතින් මාත් හිතනවා දැන් මේ මෙන්න මේ මට්ටමට යන්න මේ සබ්දයේ සබ්දයෙන් පමණක් නවතින මට්ටමක් තමයි මේ හුඟාක් සූත්‍රවල අදහස් කරන්නේ අපි යන්න ඕන තැන. ඒ කියන්නේ අර දිත්තේ දිත්තමත්タン සුතේ සුකමත්タン උතේමකමත්タン විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン ගරිස්සුති කියන තැනට. ඒ ප්‍රශ්නේ තියෙන්නේ දැන් Taman ඉන්නේ මේ මට්ටමේද නැත්නම් ඊට වඩා ගොඩක් මේ දිගින් දිගට යන මට්ටමකද? මේ දිගින් දිගට යනවා නම් එතන එක පැත්තකින් ඒකේ තියෙන වැරද්ද මොකද්ද? ඒකෙන් අපි යොදුකටපත් වෙන්නේ කොහොමද කියන පැත්ත එක පැත්තකින් තේරුම් ගන්න ඕන. ඊළඟට ඒක ඇති වෙන්නේ ඇයි කියන සමුදේ පැත්ත. ඒකට මේ සමුදේ යෙදුන් නැත්නම් එහෙම වෙන්න බෑනේ කියන නුවණක් එනවා. දැනට එහෙම නවී යතනම නවතිනවා නෙවෙයි. ඒකට අපි දුක මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද කියන එක ගැන නනා වැටහීමක් ඇතිකර ගත්තොත් මං හිතන්නේ ඒකට අදාළව මාර්ගය නිවැරදි වෙනවා. එතකොට තමයි අර සම්මා දිට්ඨිය ආවා කියලා මේ ධර්මයට අනුව කියන්නත් පුළුවන් වෙන්නේ. එතකොට මේ චතුසත්‍ය සම්මා දිට්ඨිය නැත්නම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වුණ කෙනාට තමයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ. එතනින් මෙහා වැඩෙන්නේ ලෝකෙට අයිති ඒක ආදි බ්‍රහ්මචර්යාව කියලා කියනවා. ඉතින් අර ආර්ය දර්ශනයට එන්න මනස සකස් කරන පූර්ව ප්‍රතිපදාව තමයි එතකන් වැඩෙන්නේ. එතකොට අපි මේ ධහම නුවණින් විමසලා තේරුම් ගත්තොත් මම හිතනවා අපිට අර ආර්ය ප්‍රතිපදාව පැත්තට වැටෙන්න අවස්ථාව වැඩි වෙයි කියලා. අන්න ඒ අදහසින් තමයි දැන් මේක සාකච්ඡා කරන්නේ. එතකොට දැන් මම ඔකේ මේ උදාහරණේ ගත්තේ අපේ සාමාන්‍ය හිතක වෙන ස්වභාවය. දැන් අපි ඇස් වහගෙන භාවනා කර කර ඉද්දි සද්දයක් ඇහුණා. ඒකට ස්වභාවයෙන් ගලාගෙන ආවා ඔය සද්දේ නම් වහිනවා. ඊළඟට ඒකේ ඊළඟ පියවර තමයි වහින්නේ එළියේ. එතකොට අපිට දැන් එළිය ගැන ක්‍රියා කරන්න එක එක අදහස් එන්න පුළුවන්. ඒකේ උදාහරණයක් විදිහට තමයි කිව්වේ එළියට ගියොත් එමෙනව නේද? නැත්තම් දැක්කොත් ඔය වැහි බින්දු වැටෙනවා අපි. තව තව ඉතින් එක එක අදහස් දෙන්න පුළුවන්. එතෙන්දී අර මම හිතන ඉස්සෙල්ලා මහ මේ ඉදිරිපත් කළා දැන් මේ එක පැත්තකින් කියනවා එළියේ මේවත් නැතුවක් නෙමෙයි. හැබැයි මේ දැන් එක එක්කෙනාට මේ හැදෙන ලෝකේ වෙනස්කමකුත් තියෙන කතාවකුත් කියනවා මට ඇහුණා. මොකද අපේ දැන් ශබ්දයට අනුව හිතන්නේ අපේ පෙර අද්දකීම් අනුවනේ. ඒකට එක එක්කෙනාගේ පෙර අද්දකීම් වෙනස්ින්ද එක එක්කෙනාට හැදෙන ලෝකේ යම් කිසි වෙනසකුත් තියනවා නේද? හැමෝටම එකම විදිහට නෙමෙයි ලෝකෙ ගැන හිතෙන්නේ. දැන් අපේ එක ප්‍රශ්නයක් තමයි දැන් ඔය මොනවා හිතුවත් දැන් එළියේ වහිනවා නේද? ඒකේ මේ වෙනසක් තියෙනවද නැත්නම් එතන අපේ මේ දැනුමේ දැනගත්ත එකේ අඩුවක් තියෙනවද? මෙතන අවිද්‍යාව යෙදිලාද? ඒ කියන්නේ අන්න ඒ වගේ ඒ දේවල් ගැන කාට හරි අදහස් තියෙනවද? එහෙම නැත්නම් ඒක හොයන එක වැඩකට නැති දෙයක් කියලා පොඩ්ඩක් අපි අදහස් විමසලා බලමු. තෙරුවන් සරණයි.
අරින් මාත්මි පොඩ්ඩක් මයික් එකට ලඟ වෙන්න. පොඩ්ඩක් මයික් එකට ලඟ වෙන්න. තෙරුවන් සරණයි.
දැන් හරිද?
ආ දැන් හොඳයි කියන්න.
එතකොට මම දැන් භාවනා කරන වෙලාවක මගේ අත්දැකීම මම කියන්නේ භාවනා කරනවා කියලා කියන්නේ සතිය වර්තමාන මොහොතේ පිහිටගන්න එක. එතකොට ඒ කියන්නේ මම දෙයක් වෙන මට ඇහුණා නම් ඒ කියන්නේ මම දැනගන්න ඕනේ මගේ දැන් සීය නැහැ කියන එක. එතකොට මම නැවත මගේ සීය නැවත පිහිටව ගන්න උත්සාහ කරනවා. ඒතර මම ඒව ගැන හොයන්නේ නැහැ. මොකද්ද වෙන්නේ කියන එක. එතකොට බුදුන් වහන්සේගේ ධර්මය අනුව මේ වර්තමාන මොහොතේ වෙන දෙයක් තමයි ඇත්ත දේ. එහෙම නැත්නම් අපි ඒ කියන්නේ සත්‍යය. එහෙම නැත්නම් වෙන දෙයක් නම් ඒක සත්‍යයට අදාළ නැහැ කියන එක. ඒක නිසා මම භාවනා කරන වෙලාවක නම් මේ සිහිය පිහිටව ගන්න ඉන්න වෙලාවක නම් මම නැවත නැවත සිහිය පිහිටවන මිස යම් දේවල් සංකල්ප ගොඩනගා ගන්න නැහැ කියන එකයි තේරුම් ගන්න තියෙන්නේ. ඒක හරියට දන්නේ නැහැ ආචාර්ය කවුරුන මහත්මයා ඇතුළු අයගෙන් මම
ආ නෝ ඒක දැන් අර අපි ප්‍රායෝගිකව කරන දෙයක් නේද? භාවනා කරද්දී අපි සද්දයක් ඇහිලා අපි දැක්කොත් මේ හිත දිගින් දිගට යනවා ඒක ගැන ඔය වහිනවා අරවා මේවා වැස්සට අදාළව හිතනවා නම් ඔන්න නුවණක් එනවා දැන් මේ සංකල්ප ගොඩකනේ ඉන්නේ. එතකොට ඒක එක පැත්තකින් පේනවා එහෙනම් මේ වර්තමානේ නෙමෙයි අපේ හිතෙන් අපිව වෙන පැත්තකට යොමු කරලා. එතකොට මේ වර්තමානයේ ඇත්ත දකින්න හැකියාවක් නැහැ. ඒ හින්දා අපේ සිහිය පිහිටන මොකක් හරි ක්‍රමයකට එන්න ඕනේ. මූලික අපේ සමත කමටහන් වල නම් අපි දැන් හුස්ම නම් අවධානය තිබුණේ හුස්මට ආයි සිහිය ගේන්න ඕන අරක බලන්න නැතුව. එතකොට එහෙම කරනකොට ඇත්තටම අර වෙන දේවල් වලට අවධානය යන්නේ නැතුව අපේ එක අරමුණකට හිත පවත්වාගෙන යෑමේ හැකියාව වැඩි වෙනවා. ඉතින් ඒක අපි දන්නවනේ ඒක දැන් චිත්ත සමාධියක් හැදෙනවා. ඒකෙන් නීවරණ යටපත් වෙනවා. ඉතින් ඒක බොහොම හොඳයි. මම එතන මතු කරන්නේ දැන් ඒක තාම අපේ පූර්ව ප්‍රතිපදාව නේද? නැත්නම් ආදි බ්‍රහ්මචර්යාව ඕක තමයි. ඒක එපා කියනවවත් කරන්න මේ මාර්ගයට අදාළ නැහැ කියනවත් නෙමෙයි. ඒක අනිවාර්යෙන් කරන්න ඕන. දැන් මෙතන අපි තව ටිකක් නුවණින් විමසන්න හදන්නේ ඊළඟට අපි මේක දැන් එතන මේක විදර්ශනයකට නැත්තම් මේ ලෝකෝත්තර දර්ශනයට අපි ප්‍රඥාව වැඩෙන පැත්තට යොමු කරන්න මේක ආයතන පිළිබඳව අපි බලන විදිහකට යොමු කරගන්න හැකියාවක් ගන්න තමයි මෙතන. දැන් මූලික සමතේ වඩනවා නම් මේවා ගැන හිතන්න ඕනේ නැහැ. ආයි මූලික කමටහනටම අවධානය අරගෙන ඒකේ ඉන්න උත්සාහ කරනවා. ඊළඟට අපි හිතන්න දැන් අපි සාමාන්‍ය මට්ටමකදී විදර්ශනයක් වඩද්දී දැන් මේ දැන් අපෙන්දි වෙන්නේ මෙහෙම දෙයක්. අපි අරක ගැන සිහියක් නුවණක් යොමු කරන්නෙම නැහැ. අපේ මූලික කමටහනටම අවධානය ගේනවා. හැබැයි දැන් විදර්ශනයේ තව පැත්තක් කියනවා මේ අරමුණු මගහැරලා යෑමක් නෙවෙයි අපි ඒ අරමුණු වල සිද්ධ වෙන ඇත්ත ඇති හැටි දකින්න. යථාභූත ස්වභාවය මොකද්ද? අපි ඔක එක පැත්තකින් දැන් ඔක මේ එතෙන්ට හිත යන්න නොදී ඉන්න එකෙන් දැන් සමාධිය තව ප්‍රගුණ වුණත් එහෙම ওই කාරමුණකටවත් හිත යන්නේ නැහැ. අපේ එක අරමුණේකම තියාගෙන ඉන්න පුළුවන්. ඒක ඇත්තටම ධානා මට්ටම් වලටත් දිනු කරන්න හැකියාව තියෙනවා. රූපාවචර හරි අරූපාවචර හරි. ඒක අපි පැහැදිලිව දන්නවනේ එතනින් මේක ආර්ය මාර්ගයට වැටුණා වෙන්නේ නැහැ කියලා. එතකොට අපි කොහොමද මේ බුද්ධ දේශනාව මේකට සම්බන්ධ කරගන්නේ? අයි බුදුරජාණන් වහන්සේ මේ ආයතන පිරිසිඳ දකින්න කිව්වේ. එහෙම නැත්නම් මෙතන චතුරාර්ය සත්‍ය. ඒ කියන්නේ දුකයි දුක්ඛ සමුදයයි නිරෝධයයි මාර්ගයයි පැත්ත. එහෙම නැත්නම් කතා කළේ නැහැ පටිච්චසමුප්පාදේ පැත්තෙන් උනත් කමන්නේ. අන්න එහෙම අවබෝධයක් එන විදිහට අපිට මේක අර විදර්ශනා පැත්තකට යොමු කරන්න පුළුවන්ද කියන මට්ටමින් තමයි මේ කතා කරන්නේ. එතකොට සමතේදී ඔබතුමිය කියපු ටික හරියටම හරි. ඒක කරන්නත් ඕන. එතකොට අපි ඒකෙම හැමදාම ඉන්නත් බෑනේ. ඒකෙන් එහාට යන්නේ කොහොමද කියන පැත්තට තමයි අපි මේ බුද්ධ දේශනාවලට අදාළව මේ සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. එතකොට අර දිගින් දිගට හිතන එකේ වැරද්දක් කියන එක නම් එක පැත්තකින් දැක්ක නේද? එතකොට ඒක වැරදි නම් අපේ සාමාන්‍ය ජීවිතේ අපි ඔය මට්ටමේ නේද ඉන්නේ. එතකොට ඒක ලොකු අඩුවක් නම් දැන් අඩුවක් කියලා පෙන්නුවොත් නැත්නම් අපි තේරුම් ගත්තොත් නේද ඒකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ කියන මට්ටමකින් මම අර ආයි මම මතක් කරලා අර හතරක් කිව්වේ. සද්දේ ඇහෙන මට්ටම, ඔක ගැන හිතන මට්ටම, හිතපු දේ එළියේ තියනවා කියන බාර ගන්න මට්ටම, ඊළඟට ඒකානුව ක්‍රියා කරනවා කියන්නේ හිතනවා වෙන්න පුළුවන්. අපේ ආයතන උපද්දලා බලනවා, නැත්නම් කයෙන් ක්‍රියා කරනවා, නැත්නම් ඔක ගැන කතා කරන මට්ටමට යනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මගේ අවබෝධය අනුව නම් මේ හතරම වෙනි මට්ටමේදී මොනවා කළත් ඕවා කෙලෙස්ම තමයි. කෙලෙස් මතම අලුතෙන් කර්ම එකතු කරනවා, නැත්නම් ආයයේ පංච උපාදානස්කන්ධ ක්‍රෂ් කරන මට්ටමක් කියන එක. එතකොට ඒක අර වචනෙන් කියනවට වඩා ඊට වඩා ටිකක් අවබෝධ මට්ටමකින් එන්න ඕන නේද? එතෙන්දි තමයි ඇහුවේ. දැන් එක පැත්තකට තර්ක කරන්න පුළුවන්, ඕක හිතෙන්ම හදපු දෙයක් නම් එහෙනම් මේ එළියේ දෙයක් වෙන්න බෑනේ, මේ සංකල්ප ගොඩක් විතරනේ. එහෙනම් අර අහපු ප්‍රශ්නේ එනවා, එහෙනම් අර එළියට ගියාම තෙමෙන්නේ කොහොමද කියන එක. අනේ ඒ කරුණ තමයි මම මේ ටිකක් මතු කරන්න උත්සාහ කළේ. තෙරුවන් සරණයි, අදහස් ඉදිරිපත් කරන්න තව.
තෙරුවන් සරණයි. දැන් මං කිව්වේ මෙහෙමයි ડોક્ટર පොගල, ડોક્ટર රවි. දැන් මං මිත්තම භාවනා කරන්න විදර්ශනාවක් සමා. එහෙමනම් මං ආයතන විදර්ශනා භාවනා කරනවා නම් මං එතකොට කරන්නේ දැන් මං සිය පීටෝ ගන්නවා, ආනපාන සතියතර කාය විඥානයක් ඇති වෙනවා නැති වෙනවා දිහා බලනවා. ඊළඟට මං දැන් සද්දයක් ඇනව නම් මං එතකොට අග්ගල මගේ විඥානේ සෝත විඥානයක් ඇති වුණා නැත්, ඇති වුණා එක නැති වුණා කියලා දැනගන්නවා. ඊට පස්සේ ආපහු මං එනවා කාය විඥානේ. එතකොට ඒ වාගේ විඥානයක් ඇති වෙන බව නැත්නම් ආයතනයක් ඇති වෙනව නැති වෙන බව විදර්ශනා කරනවා නිසා අරක එන්නේ කොහෙන්ද මේක ඇඟ තෙමේ ධර්මයේ සංකල්ප ගොඩනගන්නේ නැතුව මගේ සිත ඒ මොහොතට විතරක් ගෙනියනවා. එහෙම එකක් කරලත් මන් තියෙනවා එම් භාවනා කරන අවස්ථාවේදී. දැන් හිත මගේ ව්‍යාකූල වෙනවා නම් මම ගොඩක් වෙලාට ආයතන ඇති නැති වෙන බව දැනගන්නවා. අර නහයට සූඳක් එනවා නම් මම දැනගන්නවා දැන් වල ගාන විඥානය ඇති වුණා නැති වුණා. අපෝ මම යනවා මේ කාය විඥානයේට. ඒතර කාය විඥානය ඉන්නවා නම් තවමක් හරි ඇති වෙනවා. ඒතර ආයතන ඇති වෙනව නැතිවීම ගැන බලනවා මිසක් අර වැහි බින්දුවට ඇඟ තෙමේද එහෙම තෙමෙනවා නම් එතන මම දැනගන්නවා එතන දැන් මගේ කාය විඥානයක් ඇති වෙලා කියලා. ඒ විදිහට මේ ආයතනයක් ඇතිවීම නැතිවීම ගැන විතර මෙනෙහි කිරීම හරිද? තේරුණා සර්.
හොඳයි, මම හිතන්නේ ඒ අදහස පැහැදිලි කළා. හොඳයි, ඒක මම හිතන්නේ අපේ කල්යාණ මිත්‍රයන්ට ගොඩක් වටිනවා. ඒක එක පැත්තක් ආයතන ඇති වෙනවා නැති වෙනවා කියලා දකින එක. ඉතින් ඒ මාර්ගයෙන් අර දිගින් දිගට හිත ඒ සම්බන්ධව යන එක නැවැත්වීමකුත් එක කරනවා. ඒක ගොඩක් හොඳයි. අපි තව අදහස් විමසලා බලමු. තෙරුවන් සරණයි.
ප්‍රශ්නයක් දෙකක් මේක මේ විසඳ ගන්න පුළුවන්ද කියලා බලමු සාකච්ඡා මණ්ඩපයේම උදව්ව ඇතුව කියලා හිතනවා ජයන්ත මහත්මයා. ජයන්ත මහත්මයා මේ විශ්වාස ගන්නවා හොඳේ ජයන්ත මහත්මයාගෙන් අහනවා. ජයන්ත මහත්මයා ඒතර පොඩක් එකෙන් කතා කරලා අංජත් ටිකට් පොඩක් ගෙනියන්න බලන්න. දැන් මේ කාමගුණ සූත්‍රයේ ගෝබල් මහත්මයා අපිට පැහැදිලි කරලා දුන්නා. ඒකේ කියනවා මේ තස්මාහි වික්‍රේ සේ ආයතනේ වේදිතබ්බේ යත්ත චක්කූච නියුජ්ජති රූප සංඥාච නියුජ්ජති කියලා. අනිත් ඒවත් එහෙම කියනවනේ. මේ සේ ආයතනේ වේදිතබ්බේ. ඔක තමයි මේ මේ සූත්‍ර දේශනාවේ හයිලයිට් වෙන දේ. එකක් හයිලයිට් වෙන කොට කීපයක් අතරින් එකක් කියලා ඔක තියෙනවා. එතකොට ඔය විදිහට මේ තථාගතයන් වහන්සේ කියලා උන්වහන්සේ නැගිටලා යනවනේ. බොහොම කෙටියෙන් කියලා යනවා. එතකොට අර ඊ අපේ සේන මහත්මයා බොහොම ලස්සනට ඒක මතු කරා වගේ මේක මේ කියන්නේ කාටද? කියන්නේ මේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේලාට කියලා අපි හිතන්න වෙනවා රහතන් වහන්සේලාට නෙමෙයි කියලා. අනාගාමී වෙන්නත් පුළුවන්. නමුත් අශේක පුත්‍රලන්ට නෙමෙයි කියලා හිතන්න එක වටිනවා කියලා හිතනවා. ඒක තථාගතයන් වහන්සේ දේශනාවක් කරන්නේ අපි යමක් එකකින් ගන්නමනේ. ඒ නිසා මෙතන යමක් තියනවා ගන්න. නේද? එතකොට මේක මේ ස්වාමීන් වහන්සේලා ආනන්ද හැමතුමගේ ගිහිල්ලා උපසේ ආනන්ද හැමතුමුත් අන්තිම කියන්නේ මොකද්ද කොහොමද කියලා මේක සලායත නිරෝධය ගැන තමයි ඔය කිව්වේ කියලා කියනවා. මේක ඒ වගේනේ. ඉතින් එහෙනම් මේකේ මේ අපි තේරුම් ගන්නවා නම් මේ සේ ආයතනේ වේදිතබ්බේ කිව්වේ මොකද්ද කියලා. මොකද්ද මෙතන මේ කිව්වේ? කියන දේ අපි තාම තේරුම් ගත්තා මම දන්න ගොඩාක් දැන් වටින් ගොඩින් ගොඩාක් දේවල් කතා කරනවා අර වෙන උඟ. අපි යනවා සාකච්ඡා පුරාම. අනේ එතකොට නමුත් මේ සාකච්ඡා මේකේ මූලික දේ අපි ගන්න බලමු. ඊළ මට ඉස්සර නැවස්සට පොඩ්ඩක් අවධානය යොමු කරගෙන මෙතෙන්දී අපි අර අපේ සාකච්ඡා පටන් ගන්නකොටම එදා පොකුල මහත්මයා බොහොම ලස්සනට ඒක අපිට වෙනස පෙන්නුවා. මේ සූත්‍ර දේශනාවේදී කියන්නේ මොකද්ද? අසත් නිරුද්ධ වෙනවා නම් රූප සංඥාවත් දුරු වෙනවා නම් ඒ ආයතනේ දත යුතුයි කියලා කියනවා. ඒතකොට අර අපි සේන මහත්මයා ඊය ඇහුවා එහෙමනම් අර අපි ආයතනය කියලා හිතන් ඉන්නේ මේ යම්කිසි කාර්යයක් කරන කන්ස්ට්‍රක්ෂන් එකක් කරන තැනක් සංස්කරණයක් සංස්කරණ පදන තැනක් කියලා. එතකොට මෙතෙන්දි මේ මේ ඒ වගේම කියවුණා ඊයේ මේ මේක මේ රහතන් වහන්සේ කෙනෙක්ගේ தத்துவයක් කියලා. එතකොට එහෙමනම් කන්ස්ට්‍රක්ෂන් එක නොකරන තරමට ආයතනයක් ගැන මොකද කිව්වේ කියන ප්‍රශ්නේ ඇහුවා ඊසේන මහත්තයා. ඒවට එතරම් සාධාරණ පිළිතුරු ලැබුණේ නැහැ අන්තිම වෙනකොට කියලා ඒතුණා. එතකොට මේ අපි මම හිතන්නේ මේ ප්‍රශ්නවලට පිළිතුරු නැතු කරගෙන යනවා නම් හොඳයි. එතකොට මෙතෙන්දි මේ කියන්නේ මොකද්ද? අසත් නිරුද්ධ වෙනවා නම් රූප සංඥාව දුර වෙනවා නම් ඒ ආයතනේ දත යුතුයි. මම මේක තවත් දුරට ප්‍රශ්නයක් කළාම මේ කියන්නේ මොකුත්ම නොකිය කියන්නේ නැතුව මම හිතාගෙන ඉන්න විදිහ කියන්නම්. ඒ ඔස්සේ සාකච්ඡාව කියන්නේ අපිට කියලා දෙන්න කියලා මම ජයන්ත මහත්මයා අතුළු සෑ කොබල මහත්මයා විශේෂට යෝජනා කරනවා කලින් නේද? මේකල මම ඊ පදිසි මහත්තයත් මේක ගැන පොඩ්ඩක් අපිට මතක කර දුන්නා. ඒ කියන්නේ දැන් කොහොමද කෙනෙකුට අස නිරුද්ධ වෙන්නේ? අපි අස නිරුද්ධ වෙන්නේ කියන්නේ හිතුවොත් එහෙම අස නිරුද්ධ වෙනවා කියලා කියන්නේ මොකද්ද? අස නිරුද්ධ වෙනවා කියලා කියන්නේ අපි අර එදා මෙදා තුර අපි දැන් මේ කාලයක් තිස්සේම මේ සාකච්ඡාව තුළ ඉගෙන ගන්න විදිහට අස කියන දේ ගැන අස අවබෝධ වෙනවා. අස කිව්වේ මොකද්ද? මේ අස කියන්නේ කුමක්ද කියන දේ අපි මේ අස කියලා දෙයක් අපිට තියෙනවා. අස ගැන අපි අසින දේවල් බලනවා. අස ගැන වරි වෙනවා. ඒවනේ අපි සාමාන්‍ය පුද්ගලයා කරන්නේ. නමුත් එහෙම හිතුව පුද්ගලයාට හිතපු ගමන් අස නිරුද්ධ වෙනවා. මේ දැනුම සුතමේ වශයෙන් දැනුම ලැබිලා ඒ ඔස්සේ භාවනා කරලා ඔන්න ප්‍රඥාවක් ඇති වෙලා අස නිරුද්ධ වෙනවා. අස නිරුද්ධ වෙන්න නම් එයා රූපය අවබෝධ කරගත්තා වෙනවා. මොකද මේ ප්‍රසාද රූපයක් හැටියට අස අපසල කරනවා නම් ඉතින් ඒ රූපය අවබෝධ කරගෙන මේ කොටසක් හැටියට අස නිරුද්ධ වෙනවා. එතකොට ඒ ප්‍රොසෙස් එකම තුළම ඒ විශ්ලේෂණය තුළම එහෙම නම් ඒ විදර්ශනා ඒ ප්‍රඥාව තුළම එයාට මේ එදා මෙදා තුර එයා රූපය කියලා ගත්තා නම් යමක් ගත්තනේ රූපය කියලා දැක් තිබුණානේ තියෙනවනේ. ඒ රූපය කියන දේ එයාට මේ නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා කියන්නේ රූපේ කියන දේ මේ එහෙම ගන්නෙ නෑ. දැන් එදා වෙනද ගත්තා වගේ මෙතන මේ වගේ දුව, මෙතන අඹ ගහක්, මේක මේ අදා මේ ලොකු වැස්සක්, එහෙම මොකක් කරේම රූපයක්, එහෙම රූපාත්මක ගැනීමක් තිබ්බනම් ඒක දුර වෙනවා. මොකද අර එයාගේ සංඥාව මේක රූපය හැටියට ගත්තා කියන සංඥාව දුර වෙනවා. ඒතර මේක එකම විදර්ශනා ප්‍රඥා එකම ප්‍රඥාව හේතුවෙන් අස නිරුද්ධ වීම සහ රූප සංඥාව දුර වෙනවා කියලා මට හිතෙනවා. මොකද අස නිරුද්ධ වෙනකොට රූපය නිරුද්ධ වෙනවා. එතකොට එහෙමනම් රූප සංඥාවක් නැහැ අර ගන්න. රූපේ කියන සංඥාවක්වත් එයාට නැහැ. එතකොට ඒක ඉන්නේ ඉතින් මේ ඒ ආයතනේ දැසිතු කියලා කිව්වෙ මෙතන මොකද්ද? එහෙම නිරුද්ධ වුණාට පස්සේ රහතන් වහන්සේට ආයතනයක් තියෙනවා. ඒක දැනගන්න කියන එකද මේ කිව්වේ? එහෙම නැත්නම් මට හිතෙන්නේ එහෙම නෙමෙයි කියලා. මට හිතෙන්නේ මේ මෙතන තමයි මේ ආයතන ක්‍රියාදාමයක් තිබුණේ. මෙන්න මෙහෙම වුණාම ඇස නිරුද්ධ වුණාම රූප සංඥාස්තේ නිරුද්ධ වුණාම මේ උන උතෙන්දි ඔයා මේ රූපේ ආයතනයක් කියලා හිතාගෙන හිටපුදී දැන ගැනීම සිද්ධ වෙනවා කියලා අවස්තින් මට හිතෙනවා මේ කිව්වොත් හරිද කියලා. කොහොමත් අන්න ඒ කාරණාව පිළිබඳව ටිකක් සාකච්ඡා කරන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මොකද එතකොට අනිත් ප්‍රශ්න වලට උත්තර තියෙයි කියලා හිතනවා මට. මොකද මේ අන්තිමට කතා කරපු දේවල් දැන් තව ගොඩාක් දේවල් තියෙනවා. ඒවල පරිලා දෙකක් මේ ටික පොඩ්ඩක් ලියුණාන් පස්සේ එතනට යන්න කියලා හිතනවා. මොකද අද උදේ කල්ලාන මිත්‍රෙක් මේ අපි සාකච්ඡා කරලා අහනා ඉන්නවා මේ මෙතෙන්ද එනවා නොයන අය. ඒ අයත් අපිත් එක්ක කතා කරනවා, එක්කෙනෙක් මාත් එක්ක කතා කරනවා. ඉතින් මේ මතකදයි මොකද ඔව් මේ අපි ඊ සාකච්ඡා පදනම් කරගෙන මේ නැත්නම් කලින් දවස්ක සාකච්ඡා පදනම් කරගෙන ප්‍රශ්න එහෙම අහුවා. ඉතින් ඒ කියන්නේ යත් ඇවිය දැන් අද අපි මේ කොපිලක මහත්තයා මතු කරපස්සේ දෙයක් දැන් අපි දැන් ඔහොම කියනවානේ රූපය කියලා කියනකොටම කියනවා එක පට ව්‍යාපෝතේ ජෝ වායෝ අහුවා ඒ ආශිත හැදිච්ච දෙයක් කියලා එක පැත්තකට කියනවා. ඒක එතන එතනම නම් ඒ අවබෝධ විදිහට එතන රූපයක් නෑ, එතන තියෙන්නේ පට ව්‍යාපෝතේ ජෝ වායෝ. ඊගොඩ අනිත් පැත්තෙන් මා කියනවා පටිව්‍යාපෝතේජෝ කියලා දෙයක්වත් නැහැ. පටිවි ධාතු ආපෝතේජෝ වායු ධාතු, ඒ ධාතු මේ ස්වරූපය පටිවි කියන්නේ දැනෙන ස්වරූපය අර මේක. එතකොට ඉතින් මේ මහත්මයා ඉන්නවා එහෙමනම් ඒක තොන් ධර්මය දාන්න කෙනෙක් ඒක අපි හිතන්න ආන්නේ. එතකොට එහෙමනම් දැන් මේ ඇඟේ හැප්පුණාම ගිහලා ගහක හැප්පෙනෝනේ. ගහක හැප්පුණාම දැනෙනෝනේ මොකක්ද හැප්පෙනෝනේ. එතන රූපේකුත් නැහැ කියලා කිව්වා. පටිව්‍යාපෝතේජෝ කියලා එකක් තියෙනවා කියලා අන්තිමට හිතන් ඉතින් දැන් කියනවා ඒකත් නැහැ කියලා. එතන තියෙන දාර්ශනික කියලා එනවා මේ මොකද්ද මේ හැප්පෙන්නේ කියන ප්‍රශ්නේ. ඉතින් එහෙමනම් අපිට ඕක ගැන කතා කරන්න වටිනවා ටිකක්. මොකද එතන ඇත්තට මේ ඇතයි ඇත්ත සහ නැත කියන දේ ගැනද අපි කතා කරන්න ඕනේ. ඇත්ත සහ නැත කියන මතයකට දික්කට එන එක නෙමෙයි මෙතන කියෙන්නේ නේද? එහෙමනම් මේ රූපේ කියලා ගත්තා වූ රූප සංඥාවක් කීද්දි රූපේ කියලා මේක අරගෙන ඒ ගැනීම හේතුවෙන් සත්වෙක් කරන නොයෙකුත් ක්ලේශයන් සංඥා විපල්ලස කරන ඒ ක්ලේශයන් හින්දාම යට දුක ඒක තමයි හින්දා තමයි සංසාර යන්නේ. අන්නේ ක්‍රියාදාමයේ වලකන්න කෙරපු ප්‍රතිපදාවක් නේ මේ. ඉතින් අර සංඥාව දුරු වෙච්ච කෙනාට ඒ ක්‍රියාදාමයේ එන එකක් නැහැ. නමුත් එයා එළියට ගියොත් වැස්සට දෙමෙයි. නමුත් එයාගේ කෙලෙස් දුරු වෙලා තියෙන්නේ. මේක අර පෙරගත්තා රූප සංඥාන් ගන්න එකක් නැහැ. ගහ ඒ ගහේ හැප්පුණම හැප්පේ. නමුත් එයා ගහ මේක අඹ ගහ මේක හරි රසවත් මේක මම ගහක පල් ගෙදගෙන යනෝනේ පුටුවක් හදා ගන්නෝනේ. එහෙම හිතන සිතුවිලි නැහැ. නමුත් අර අර්ධයේ සිතුවේ කියන්නේ මේ ඇතනති කතාව වැඩිය මේ සතුරාසත්‍ය ධර්ම අවබෝධ කරගන්න පුළුවන් විදිහට මේ අවබෝධය දැනුම යොදාගන්නේ කොහොමද කියන කාරණාවට සම්බන්ධ කරලා සේ ආයතනයේ වේදිතබ්බ කියන එක දැනගමු කියන යෝජනාව තමයි මම කරන්නේ. එතන මහත්මයා මේ ඔබතුමාට පුළුවන් අනේ මං කිව්ව කරද්ද මොනවද කියලා නම් ඒක නිවැරදි කරලා චිත්‍ර මහත්මියත් ඉන්නවා, පදිසි මහත්මයත් දැන් සම්බන්ධලා ඉන්නවා, කොපිලගේ මහත්මිය ඉන්නවා. අපිට ඔබතුමා බොහෝ කාරණා ඉස්මතු කරා. සේන මහත්මයත් නැවත කතා කරන්න, වසන්ත මහත්මයත් කතා කරන්න පොඩ්ඩේ මම අවස්ථාව ගත්තා සමා වෙන්න. වසන්ත මහත්මයත් එන ඉස්සෙල්ලාම කතා කරලා ඊකටවත් පොඩ්ඩක් කරන් තව ටිකක් සිල්වන් සර්ණයි.
හරි, සිල්වන් සර්ණයි. මම හිතනවා හොඳයි ආපහු මේ විදිහට අපි නැවතරක් සොයාගති යුදී පැත්තට බර වෙච්ච එක. හොඳයි වසන්ත මහත්මයා, මම ඔබතුමාට යමු වෙන්න.
හරි, සිල්වන් සර්ණයි. හරි, මේ දලොත් මහත්මයා හොඳ මේ පොයින්ට් එකක් කිව්වේ. මොකද දැන් අපි මේක බලන්න ඕනේ මොකද්ද කියලා. දැන් කියන්නේ දැන් ඉලියේ ප්‍රශ්න තියෙනවද, ගස් තියෙනවද නැද්ද, ඒ කියන එක අපි එතනින් තමයි එන්න ඕනේ. හැබැයි එතනින් එහාට තමයි දැන් ගොගල් මාතෘකාව යන්න ඕනේ කියලා. දැන් භාවනා ක්‍රම කිසි විදිහට, ඒ කියන්නේ සම්මස්තගතා ඥානයටද, ඒ කියන්නේ වර ප්‍රතිපදාවේ තියෙන විදිහට ගිහිලා තමයි මේ ලෝකෝත්තර ධර්මයට අදි තියන්න ඕනේ. එතකොට දැන් අපිට හොඳට පැහැදිලි වෙනවා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ ස්කන්ධ පහක් ගැනනේ. මේ ස්කන්ධ පහ රූප වේදනා සංඥා සංකාර විඥාන අපි උපාදාන කරගත්ත නිසා තමයි මේ දුක කියන එක තිබුනේ. ඒක අවබෝධ කර අපිට කිව්වේ දුක පිරිසිදු දැකලා දුක කියන එක පරිණ්‍යය කරන්න කිව්වා. ඊට පස්සේ දුක හටගන්න එක අවබෝධ කරගන්න. ඒකෝර දුක අවබෝධ කරන්නේ කියලා අපිට පැහැදිලිව පේනවා මේ පංච පාදාන මේ පංචස්කන්ධය මේ ස්කන්ධයන්ගේ තමයි උදේවැය බලන්නේ කියන්නේ. ඒ කියන්නේ උදේවැය කියන්නේ මොකක්ද මේ අනිත්‍ය සංඥා සූත්‍රයේ හොඳට පැහැදිලි කරලා තියෙනවා ඉති රූපං. ඒක ශබ්දයක ගන්න පුළුවන් නේ ඉති රූපං ඉති රූපස් සමුදය අත්ංගමෝ. එතකොට එතන බලන්න තියෙනවා ඒ විදිහට. බලලා අපිට උපාදාන ස්කන්ධය කියන එක තමයි අනිත්‍යස්සනාව කරන්න තියෙන්නේ. ඒක බලන්න ඉස්සු වෙනසක් තියෙනවා. ඒ තුළින් තමයි මේ දුක හටගන්න එක තේරුම් අරගෙන නිරෝධය කියන්න පුළුවන්. නිරෝධය වුණොත් මාර්ගය වැඩෙනවා. මාර්ගය නමුත් ඒක තමයි පිළිවෙල තියෙන්නේ. ඉතින් දැන් අපි මේක දැන් සාකච්ඡා කරනකොට දැන් අපිට එළියේ තියෙන වස්තු තියෙනවද? නැත්ද? ඒක ඇනලයිස් කරන්න ගියොත් එතන ප්‍රශ්න. හැබැයි මුල ප්‍රතිපදාව එන්න ඕනේ ඒ විදිහට ඇවිල්ලා අන්තිමට ආසිබර අපි මොකද උත්සාහ කරන්නේ මේ අපේ මනසින් හදාගත්ත දෙයක් හදන්නේ දුක හදාගන්න. එතකොට බඹය පමණ ශරීරයෙන් අපිට දකින්න කියන්නේ මේ ආයතන කියන්නේ අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන කියලා කොහොම ඉස්සෙල්ලා ඉගෙන ගන්න පුර ප්‍රතිපදාව. නමුත් ඊට පස්සේ අපි ඒක ඉස්සරහ විදිහට ඉක එන්න ඕනේ. දැන් ඒකේ මේ සූත්‍රය කියන්නේ ආයතනක් කියනවා. ඒ කියන්නේ මේ වගේ නිරුද්ධ වෙච්ච. හැබැයි නිරුද්ධ වෙච්ච ආයතනක් තියෙනවා සංඥාවක් නොගෙන ඉන්නව නෙමෙයි. රහතන් වහන්සේලට මේ කියන්නේ රහතන් වහන්සේලට උනත් අඳුනගන්නවනේ. නමුත් අඳුරගත් ඒ අඳුනගන්නේ ඒ කියන්නේ කෙලස් වලින් තොර වෙච්ච. ඒ කියන්නේ කෙලස් වලින් තොර වෙච්ච මේ සංඥාව. ඉතින් ඒ වගේ සත්‍යයකට එන්න නම් අපි මේ වගේ සත්‍යකින් ඉහළට යන්න ඕනේ කියන එකයි කියන්නේ. මොකද එළියේ තියෙන රූප නැත්නම් අභ්‍යන්තර රූප, බාහිර රූප කියලා කඩාගෙන බලන්නේ මුලදී. ඊට පස්සේ හැබැයි ඕක අපි හදාගත්තයක් නෙ කියලා තමයි මම කියනවා. ඉන්නේ ඉතින් මම වැරද්දක් කියනවා ඉතින් මේ මට හදලා දෙන්න කියලා සරණයි.
දැන් කියලා සරණයි අපි පද්මශ්‍රී මහත්මයාට යමු. පද්මශ්‍රී මහත්මයා ඔබතුමාට මුලයකට එන්න.
තිරුවන් සරණයි දිනාටම ඇතෙම මේ සූත්‍රයට අනුව මන් තේරුම් ගන්න තියෙන්නේ බොහොම සරලව මේ රූපායතනය අවබෝධ කරගන්නේ කියලා තථාගතයන් වහන්සේ පෙන්නපු අවස්ථාවක්. රූපායතනය හොඳින් වන්‍යා තත්ත්වාකාරයෙන් පවතින විදිහට දැන අඳුනගත්තොත් රූපාකාරය කියන්නේ රූපායතනය කියන්නේ මොකද්ද කියලා. එහෙම වුණොත් අසත් නිරුද්ධ වෙනවා. එහෙම වුණොත් රූප සංඥා, ඒ කියන්නේ රූපායතනය දැනගත්ත සැනින් අපි පෙර රැස් කරගත්ත රූප සංඥාත් නම් මේ සංඥාත් නිෂේධ වෙනවා. ඒවයි වටනාකමක් අවලංගු වෙලා යනවා. ඒකින්ද රූප සංඥා නැති වෙනවා. ඒ මේ විස්තරය අපිට හිතලා තේරුම් ගන්න අවස්ථාවක් තමයි තථාගතයන් වහන්සේ එතනදී මේ දේශනාවෙන් කරලා තියෙන්නේ කියලායි මට තේරෙන්නේ. තෙරුවන් සරණයි.
හඳයි තෙරුවන් සරණයි. මම චිත්‍ර මහත්මියට කියමු එන්න. චිත්‍ර මහත්මිය. විශේෂයෙන්ම දවර්ත මහත්මයා යොමු කරපු පැත්තට පොඩ්ඩක් අදාළ කරුණු ටිකක් අපිට මතු කරලා දෙනවා නම් බොහොම පිං. තෙරුවන් සරණයි.
තේරුම් ගන්න ඇත්තටම අපිට ප්‍රශ්නය ව්‍යාකූල වෙලා තියෙනවා කියන එක නම් හොඳටම පැහැදිලි. ඉතින් මෙතනදී බොහොම සරල විදිහට ගත්තොතින් තේරෙන්නේ අපි පටිච්ච සමුප්පන්නතාවය තේරුම් නොගත්ත තාක් කල් අපිට ආයතන සමුදය අපිට පේනවා. නමුත් ආයතන නිරෝධය අපි දකින්නේ නැහැ. ආයතන සමුදයත් එක්ක ගැට ගැහි යන සංස්කාර ගොඩක් මේ විදිහට එකතු වෙනවා කියන එක නිසා සකස් වෙන දුකක් කියන එක තමයි තේරුම් අරගත්තේ. මේ සම්පූර්ණ සිද්ධිය අපි පටිච්ච සමුප්පාදයේ ඇත්තටම මුල කෙලවර අවිද්‍යාව නිසා ඇති කරන සංස්කාර වලින් තමයි මේ සියල්ලම ගොඩනගලා පෙනෙන විඥානයක් අපි තුල ඇතිවෙමින් නැතිවෙමින් පවතිනවා කියන එක. එතනම තමයි පටිච්ච සමුප්පන්නතාවය කියන එකත් අපි පටන් ගන්න තැන කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියලා හිතෙනවා. මේ පටිච්ච සමුප්පන්නතාවයේ තේරුණ ඇත්තටම එතකොට ඒ ආයතන වල ඇතිවීම නැතිවීම සිදුවෙන හැටි යම් කිසි කෙනෙකුට අවබෝධ වුණොත් එවැනි දෙයක් සිදු මේ සම්පූර්ණ ක්‍රියාදාමය සංස්කාර රැස් කිරීමේ ක්‍රියාදාමය නවතිනවනම් එවැනි තත්ත්වයක් ගැනද කියන එක තමයි හිතට ආවේ. නමුත් මෙවැනි දෙයක් ඇත්තටම ලෝකෝත්තර සම්මාදිට්ඨියකට නොපැමිණි මනසකින් අපි හිතනකොට ටිකක් අපිට අමාරුයි. ඉතින් ඒ හේතුව මොකද මේ හැම දෙයක්ම අපි මමත්වයේ තුල ඉඳගෙන විග්‍රහ කරගන්න හදන නිසායි. ඉතින් මේවා යම් කිසි දවසක මමත්වයෙන් අයින් වෙලා ධර්මතාවයන් විදිහට දකින්න පුරුදු වෙලා මේ වගේ පටිච්ච සමුප්පන්නතාවය දකින්න මනසකින් දකින්න පුළුවන් විදියකට අපිට බලන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියන එක සතර දෙනාන්සේ මේ තවත් ආයතනයක් ගැන කියපු තැනද කියන එක තමයි හිතට එන්නේ. ඒ හාට යමක් කියන තරම් දැනුමක් නෑ. තිරුවන් සරණයි.
කොග්ගල්ගේ මහත්මය මම හිතන්නේ ඔබතුමාට යොමු වෙන්නම් අපිට විශේෂයෙන්ම අර ඒ ආයතන වේදිතබ්බා කියන කොටස අපි මේ සාකච්ඡා දැන් මම හිතන්නේ අවසාන භාගයට આવી තියෙනවා. ඒක පොඩ්ඩක් මතක කරගන්න උත්සාහයක් දරමු. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. බොහොම හොඳයි මේ අපි මේ දලුවත් මහත්මයාට බොහොම පිං අපේ සාකච්ඡාවයි මේ ප්‍රධාන කරුණට යොමු කිරීම. ඇත්තටම මේ මම අර ඉතින් පැත්තකින් එන්න හැදී අපේ කල්යාණ මිත්‍ර හැමෝම මේ අවබෝධයට ගේන්න ඕන හින්දා. හැබැයි අපි මම හිතනවා එකඟ වෙනවා දලුමත් මහත්තයා කිව්වා වගේ අපි මූලික කරුණම අරන් සාකච්ඡා කළොත් ඊට වඩා වටිනවා. එතෙන්දී අපේ චිත්‍ර මහත්මිය දෙන්නවා වගේ අර මේක චතුරාර්ය සත්‍ය පැත්තෙන් එන්නත් ඕන, පටිච්චසමුප්පාද පැත්තෙන් එන්නත් ඕන. මොකද නැත්තම් අපි බුදුදහම නෙවෙයි කතා කරන්නේ. ඒකටත් අදාළව මම අර අදහස් ඇහුවා මිසක් ඇයි මම මෙහෙම කිව්වේ කියන එක කිව්වේ නැහැ නේ. ඒකත් පොඩ්ඩක් කියලා මම මේ අර මූලික තැනටම එන්නම්. මොකද්ද මේ සේ ආයතනේ වේදි තත්ත්වේ යස්ත චක්කුච නිරුජ්ජති රූප සංඥාච නිරුජ්ජති කියලා මට වැටහෙන විදිහ මම කියන්න. ඊට පස්සේ මේ ප්‍රශ්න කරන්න. එතකොට අපිට මේ කතා කරන්න පුළුවන් මොනවා හරි නොපැහැදිලි තැනක් තියනවා නේද. ඉතින් මම මේ මෙතන මේ ආයතන හයම මන් දකින්නේ එකම ආකාරයේ විදිහකට අපිව මුලා කරනවා සාමාන්‍ය ජීවිතේදී. ඒකට ලෝකයා සාමාන්‍ය මට්ටමේ ඉන්න ලෝකයාගේ தත්ත්වය තමයි මං අර අවස්ථා හතරකට බෙදුවේ. ඒ කියන්නේ අර කණෙන් ශබ්දයක් ඇහෙනවා පළවෙනි අවස්ථාව, ඒක ගැන හිතනවා දෙවෙනි අවස්ථාව, ඒ හිතපු දේ එළියේ තියෙනවා කියලා බාර ගන්නවා තුන්වෙනි අවස්ථාව, ඒ එළියේ තියෙන වා කියලා බාරගත්තු දේ යනුව ක්‍රියා කරනවා හතරවෙනි අවස්ථාව. ඒකට මම හිතනවා අපේ කල්‍යාණ මිත්‍ර හැමෝම පිළිගන්නා ඇති අර හතරවෙනි අවස්ථාව කියන්නේ මුලා වුණ කර්ම රැස් කරන දුක සකස් කරන අවස්ථාවක් කියන එක. ඉතින් මෙන්න මේ එළිය දෙයක් තියෙනවා ඒක අනුව කටයුතු කරනවා කියන එක තමයි සාමාන්‍ය පෘථග්ජන ලෝකයාගේ මට්ටම. ඒකට එතන ඉඳලා මේ ආයතන පිරිසිඳ දකින පැත්තකට තමයි බුදුරජාණන් වහන්සේ අපේ මනස දිනු කරන්න උත්සාහ කරන්නේ. කියන්නේ ප්‍රඥාව වඩන්න උත්සාහ කරන්නේ. එතකොට එතන ඊළඟට මම එනවා ඒ හතරවෙනි අවස්ථාවට යන්න කලින් තුන්වෙනි අවස්ථාව කියන්නේ මේ හිතේ හදපු දේ එළියේ තියෙනවමයි කියන බාර ගන්න මට්ටම. එතනත් වැරද්දක් තියෙනවා කියන එක පැහැදිලිව දකින්න ඕන. කාට හරි ඒක පැහැදිලි නැත්නම් ආයෙ මේ කතා කරලා හොයලා විමසලා දැනගන්න. ඒකේ මම සාමාන්‍යයෙන් පැහැදිලි හිතේ හදපු දේ හිත ඇතුලේ වැඩක් මිසක් ඕක එළියේ සතර මහා ධාතුවට කිසිම සම්බන්ධයක් නැහැ. එහෙනම් අපි ওই දෙක සම්බන්ධ කළේ අපේ තියෙන අවිද්‍යාව තමයි, ඇත්ත තියෙන හැටි නොදන්නකම තමයි, මෝහය තමයි. ඉතින් ඒක තේරුම් ගන්න තමයි මම අර උපමා කීපයක් දෙන්නේ. විශේෂයෙන් වතුරට එබෙන බල්ලා ඇයි වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ. ඒ මට්ටමට එන්නේ එයාට නුවණක් නැහැ. මේ හිතේ හදලා හිතෙන් දැනගත්තු දේ එළිය සතර මහා ධාතුවකට සම්බන්ධ කරන්න යනවා කියන එක. ඒතකොට මේ උපමාවෙන් බොහොම පැහැදිලි අපි ආයතන මුලාවේ හිටියත් අපේ හිතේ හදන දේ අපි එළිය තියෙනවමයි කියලා බාර ගන්න එක මුලාවකින් කරන වැඩක්. එතකොට ඔන්න ඔතන තමයි මම මේ චතුරාර්ය සත්‍යයේ දුකයි දුක්ඛ සමුදයයි දකින්නේ. මොකද අපි දැන් මේ දේ එළියේ තියෙනවාමයි කියලා අපි බාරගත්තොත් මේ හිතේ හදපු දේ, එතකොට අපි රූපයක් උපාදාන කළා. දැන් බල්ලගේ මත්තමෙන් ගත්තොත් වතුරේ ඉන්න බල්ලෙක් උපාදාන කළා. අපි දැන් අපේ මේ හිතේ හැදුන යම් කිසි දෙයක් හිතේ හැදුනා කියන එක නොදැන මේක එළියේ තියෙනවමයි කියලා බාර ගත්තොත් දැන් වතුර බින්දුවටත් ඒක දාන්න පුළුවන්. ඒ එළියේ තියෙන දෙයමයි මේ දැනගත්තේ කිව්වොත් අපි අර මත්තමට මුලා වුණා. එතකොට වතුර කියන රූපය අපි උපාදාන කළා. එතකොට එතන රූපය විතරක් නෙමෙයි උපාදාන වෙන්නේ, ඒ වට අදාළ සංඥාව, වේදනාව, සංකාර නැත්නම් ඒවයි චේතනාතික ඒක ගැන දැනගත්තු විඥාන කියන පහම අතන සකස් වෙලා, එතකොට පැහැදිලියටි ඔය සකස් වුනේ පංච උපාදානස්කන්ධයක්. එතකොට ඒක හටගත්තේ ඇයි? මෙතන අපිට සිහිය නුවණ නැහැ මේ හිතේ හදපු දේ අර බාහිරට සම්බන්ධ කරන්න බැහැයි කියන නුවණකුත් නැහැ, සිහිය පිහිටලත් නැහැ. එතකොට අන්න එතන ඒ අර දෙවෙනි අවස්ථාවේ ඉඳලා තුන්වෙනි අවස්ථාවට යන එක කඩා ගන්න පුළුවන්. ඔන්න ඔතනින් යමෙක් ඒ සිහිය විහිතන්න පටන් ගත්තොත් ආයතන ගැන මේ හිතේ හදන එකනේ එළියේ තිබ්බේ ඕක කලේ මෝඩකමට. නැත්තම් එළියේ තියෙන දෙයමයි මේ දැනගත්තේ කියලා හිතුවෙත් මෝඩකමට. මේ හිතෙන් දැනගත්තේ ඔන්න දැන් දෙවෙනි පියවරට එන්න පුළුවන්. එකේ ඉඳන් දෙකට දෙවෙනි එකේදී තමයි මේ දේ දැනගත්තේ. ඒ දැනගත්තේ කොහොමද? දැන්ගත්තු සංඥාව, දැන් මෙතෙන්දී නම් සද්ද සංඥාව, සද්ද සංඥාවට අනුව අපි හිතුවා හිතන්න උදව් කරගත්ත අපේ පෙර ඇසුර. ඔය මත නේද මේ වතුර කියලා අපි දැනගත්තේ. නැත්නම් අර බල්ලෙක් කියලා වතුරට එබෙන බල්ලා දැනගත්තේ. ඔය දෙවෙනි අවස්ථාව. ඒකට එතන මෙන්න මේ වගේ සිද්ධියක් සිද්ධ වෙනවා නේද? ඒ කියන්නේ දැන් ආයතනකින් දෙන සංඥාවක් මත අපේ ප්‍රයත්නකින් මෙතෙන්ට පෙර ඇසුරක් කරගෙන අපි සංස්කරණයක් කරනවා, මොනවාදෝ හදනවා. ඒ දේ නේද මේ හිතෙන් දැනගන්නේ කියන එක ඔය දෙවෙනි අවස්ථාවේ තියෙනවා. එතකොට එතෙන්දිත් යම් කිසි වැරද්දක් වෙනවා නම් ඒකත් අපි අඳුර ගන්න ඕන. එතන එක වැරද්දක් තමයි මේ අතීතයේ වුණ දේ නිරුද්ධයි කියන එක අපිට අමතක වෙනවා. ඒක මෙතන දැන් පවතින බවකට අපි පත් කරනවා. මේ වර්තමානෙත් මේ දේ තියෙනවා කියන මට්ටමට ගේන අන්න ඒ වගේ මුලාවක් තියෙනවා. එතකොට ඒ දෙවෙනි අවස්ථාව වෙන මුලාව. ඊළඟට පළවෙනි අවස්ථාව තමයි මම ඔය දකින්නේ ඔය දික්ත සුතමුත විඤ්ඤාත කියන මට්ටම. ඒ කියන්නේ දැකීම, ඇසීම, දැනීම, දැන ගැනීම කියන මට්ටම. ඒක ඕන ආයතනයකට ඒක දාන්න පුළුවන්. එතකොට අපි දැන් කණෙන් නම් ඔය මොකද්ද ඇහෙන මට්ටමක් විතරයි. ඒ කියන්නේ ශබ්ද සංඥාවක් දැනගන්න. ඇහෙන් ගත්තොත් නිකන් රූප සංඥාවක්, ඒ කියන්නේ වර්ණ සංඥාවක් දැනගන්නවා විතරයි. ඒක මොකද්ද කියන මට්ටමක් නෙවෙයි. දැන් ශබ්ද සංඥාව කියන්නේ එක සද්දකින් අනිත් එක වෙන් කරන්න පුළුවන් වුණාට මේක මොකද්ද කියලා කියීමේ හැකියාව නැහැ. සංඥා මාත්‍රයක් විතරයි. ඒ වගේ තේරුම් ගන්න දැනෙන මට්ටම ඒක මොකද්ද කියලා වෙන් කිරීමේ හැකියාවක් නැහැ. හැබැයි දැනෙන ගතියක්. ඒ විදිහට ඒ දිට්ඨ සුතමත විඤ්ඤාත කියන ටික ආයතන හයෙන්ම එන වෙනම දකින්න පුළුවන්. එතකොට මෙන්න මේ මුලාව තියනකම් දැන් අර පළවෙනි අවස්ථාවේ නැවතෙන්නේ නැති හින්දා තමයි දෙවෙනි එකට ගියේ. දෙවෙනි අවස්ථාවේ නැවතෙන්නේ නැති හින්දා තමයි තුන්වෙනි. තුන්වෙනි එකෙත් නැවතෙන්නේ. ඒ කියන්නේ මුලාව අවිද්‍යාව දිගට වැඩ කරනකොට අපිව අර තණ්හාව මගින් දිගින් දිගට එහාට ගෙනියනවා. ඒ කියන්නේ ලෝකෙට අයිති කරලා මේවා සකස් කරනවා. දැන් මෙතෙන්දී අපි ගත්තොත් මේ සේ ආයතනයේ වේදිතබ්බේ යත් චක්කුංච නිරුජ්ජති රූප සංඥාච නිරුජ්ජති කියන මට්ටමේදී ගත්තොත් දැන් අපි ඇහැට අදාළව ගත්තොත් දැන් අපි ගොඩාක් කතා කරලා තියෙනවා ඇහෙන් දකිනවා කියන්නේ මූලික මට්ටම ඇහැට දෙන්න පුළුවන් වර්ණ ස්වභාවයක් විතරයි නේද? නැත්නම් ප්‍රතිබිම්බ ස්වභාවයක් හදලා දෙන එක විතරයි නේද ඇහැට කරන්න පුළුවන්. ඊට වඩා දෙයක් කරන්න බෑ. හරියට අර කැමරාව උපමාවට ගත්තොත් කැමරාවෙන් අර ඡායා මාත්‍රයක් අරන් දෙනවා වගේ. එතකොට ඒක දිහා බලලා විස්තර ටික දෙන්නේ හිත මන ආයතනය. දැන් බලන්න එතකොට මොනවද ස්වභාවයක් දැනගන්න ගතියක් විතරයි. ඔක ශබ්දයට ගත්තොත් කන උපද්දලා දෙන යම්කිසි ශබ්ද සංඥා මාත්‍රයක් දැන ගැනීම විතරයි ඒ හින්දා පහළ වෙන හිතට කරන්න පුළුවන්. හැබැයි හිතට හැකියාව නැහැ එළියේ තියෙන ශබ්දය අහන්න. නැත්නම් ඇහැ නිසා උපදින හිතට හැකියාව නැහැ ගිහිල්ලා එළියේ තියෙන රූපේ බලන්න. අර ඇහැ හැකියාව අනුව හදලා දුන්න වර්ණ සංඥාව ගැන හිතන්න විතරයි හිතට පුළුවන්. නැත්තම් කනේ හැකියාව මත උපද්දලා දීපු ශබ්ද සංඥාව ගැන හිතන්න විතරයි නේද මේ හිතට පුළුවන්. එතකොට ඔන්න ඔතන නුවණ පිහිටියොත් පේනවා මේ ආයතන හරහා හිතට කවදාවත් බෑ නේද එළියේ තියෙන දෙයක් අත්දකින්න. අපි ලෝකෙටයි පුරුද්දට හිතාගෙන ඉන්නවා අපි එළියේ තියෙන දේ තමයි අත්දැකේ කියලා. ඒ වුණාට මේ ආයතනය තුල සිදුවන ක්‍රියාවලියක් නේද? ආයතනයේ හැකියාවට හදලා දීපු යම් කිසි සතහනක් දිහා බලලා හිතන එක නේද මේ හිත කරන්නේ. අපිට මං ගත්තු තව උපමාවක් තමයි අර සිනමා තිරයක් දිහා හරි ටීවී එකක් දිහා හරි බලා ඉන්න එක. ඒකට අපි ඒ චිත්‍රපටියේ තිරේ දිහා වැටෙන ඒවා දිහා බලාගෙන අපිට එක එක ඒවා හිතන්න පුළුවන්. ඒ වගේම වැඩක් නේද මේ ඇහෙන් දැකලා අපි ලෝකේ ගැන දැනගන්නවා කියන එක මේ චිත්‍රපටිය දිහා බලලා ඇහැ සකස් කරලා දෙන මේ ප්‍රතිබිම්බ ගොඩක් දිහා බලලා අපි හදාගත්තු සංකල්ප ගොඩක් නේද එළියේ ලෝකේ කියන එක. ඒත් එතන සිහිය නුවණ පිහිටියොත් එයි අර බාහිර ආයතන නැත්නම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා අපි බාහිරෙන් කතා කරන ඒවා ඔක්කොම මේ හිතෙන් දැනගත්තු යම් කිසි සිතුවිලි ගොඩක් අල්ප ගොඩක් කියන නැත්නම් අදහස් ගොඩක් කියන එක. දැන් ඔන්නතන සිහිය නුවණ පිහිටනකොට ටිකෙන් ටික අර බාහිර ආයතනෙන් මිදෙනවා. මෙච්චර කල් බාහිර ආයතනයක් තියනවා කිව්වනම් ඒ ගතියෙන් මිදෙන මට්ටමකට යන්න පුළුවන්. එතන දැන් අපි දැන් මේ රූප සංඥා ශබ්ද සංඥා කියලා මෙච්චර කල් අපි එළියේ ඒවට සම්බන්ධ කරා නම් ඔන්න ඔය සම්බන්ධ කරන ගතිය ටිකෙන් ටික අඩු වීමක් තියෙනවා. ඔක හරියටම සිහිය නුවණ පිහිටියොත් ඒයි සම්බන්ධ කරන්නේ නැහැ නේද කියලා. එතකොට මේ රූප සංඥා ශබ්ද සංඥා නිරුජ්‍යති ගතියක් තියෙනවා. මෙන්න මෙතන සිහිය නුවණ හරියටම පිහිටියොත් මේ ඇත්ත ඇති හැටි විදිහට. ඊළඟට බලන්න එළියේ රූපයක් අපට අත්දකින්න බාහිර රූපයක් ගැන අපිට දැනගන්න විදිහ නැත්තම් එදාට අපිට ඇහැක් අවශ්‍ය වෙයිද? ඇහැක් උපද්දයි නැත්තම් එළියේ තියෙන සත්‍යයක් දැනගැනීමේ හැකියාව නැහැ කියලා දැක්ක දවසට මේ කනක් උපද්දයිද එළියේ තියෙන ශබ්ද අහන්න? අනේ එතකොට පෙයි මේ චක්කූච නිරුජ්ජති, ඒ කියන්නේ ඇහි නිරුද්ධ ස්වභාවය, අජ්ජත් ආයතන පැත්තෙනුත් නිරුද්ධ ස්වභාවයක් මේ දකින්න පුළුවන්. අතන අනිත් පැත්තෙන් ඕකම සම්බන්ධ කරන්න පුළුවන් ඔය ඇහැ කියන එක අවිද්‍යා ප්‍රත්‍යයෙන් නේද උපදින්නේ. බාහිර රූපේ කියන එක අවිද්‍යා ප්‍රත්‍යයෙන් නේද උපදින්නේ. ඔක 12 ආයතනෙටම කියලා තියෙන අර ප්‍රත්‍ය ගැන කතා කරද්දී අවිද්‍යා ආහාර කර්ම තණ්හා ඔය වගේ දේවල් කියද්දී අවිද්‍යාව ප්‍රධාන වෙනවා. එතකොට මෙන්න මෙතන මේ දැකීම පමණක් නැත්නම් ඇසීම පමණක් කියන තැන සිහිය නුවණ නැති හින්දා නේද අපි බාහිර ආයතනයක් පිළි අරන් ඕක ගැන කතා කරන්නේ. නැත්නම් අභ්‍යන්තර ආයතනයක් පිළි අරගෙන ඕක ගැන කතා කරන්නේ. ඔන්න ඔතන තමයි මම දකින්නේ ඔය දැන් ආයතනයක් වැඩ කරද්දී රූපස්කන්ධය කියලා පනවන්නේ ඇහැයි රූපේ. නැත්නම් කණයි ශබ්දේ. එතකොට මේ රූපස්කන්ධය මෙතන සකස් කරලා තියෙන්නේ මේ දික්ක සුත මුත් විඤ්ඤාත කියන මට්ටමේ නවතින් නැතුව අවිද්‍යා ප්‍රත්‍යයෙන් නේද කියන එක. ඔන්න ඔය කරුණට සිහිය පිහිටියොත් මං හිතන්නේ මේ මෙතන මොකද්ද මේ දත යුතු ආයතනි. සේ ආයතනේ වේදිතබ්බේ යත් චක්කූච නිරුජ්ජති රූප සංඥාච නිරුජ්ජති කියන එක ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි. අන්න ඔය අදහස තමයි මේ මං මතු කරන්න උත්සාහ කරන්නේ. අපි අදහස් විමසලා බලමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්තයා. අපි ඊයේ සාකච්ඡාවේ පටන් ගන්න වෙලාවෙම මම ඉදිරිපත් කරා ඔය අදහස කෙලින්ම මේ බාහිර රූප ආයතනේ බාහිර ආයතනේ පිරිසින් දකින්නයි අවශ්‍ය කියලා. දැන් අදත් මම කිව්වා මේක අපි කිව්වා ඒ වෙලාවේ මහත්මයා ඒක පිළිගන්න ඒක විස්තර කරලා දුන්නා නේද වටින්නේ. ඒක ඒ ගැන ඒක පිළිගත්තේ නැහැ නේද? ඒ කියන්නේ මහත්තයා ප්‍රශ්න කරා අපි උත්තර දුන්නා. ඉතින් ඒක තව ගොඩාක් විස්තර කරගෙන ආයි මුලින්ම විස්තර කරගෙන ඇයි මෙච්චර කාලයක් ගත්තේ මේකට? පෙරුවන් සර්ණ.
ඔව් සමා වෙන්න ඕනේ පිළිබඳව. මොකද දැන් ඔබතුමාට ඒක වැටහුණාට මං හිතනවා ගොඩක් කල්යාණ මිත්‍රයෝ ඉන්නවා මේක තේරුම් ගන්න අපහසු කියලා. ඒකයි මම අර බාහිර පැත්තෙන් කතා කරගෙන ඔතන වැරද්දක් තියනවාද කියන එකට අපි කල්යාණ මිත්‍රයන්ගෙන්ම අදහස් අරගෙන මෙතෙන්ට එන අදහසින් තමයි මම මේ සාකච්ඡාව ගෙනියන්න උත්සාහ කළේ. මේක මගේ අඩුපාඩුවක් තියෙන්න පුළුවන්, සමා වෙන්න ඕන. තේරුම් සරමයි.
හොඳයි, කල්‍යාණ මිත්‍රයන්ට ඉදිරිපත් වෙන්න පුළුවන්. දැන් මෙතෙක් කතා කරපු අපි ඊයේ දවසෙත් සාකච්ඡා කරන අදත් කරනවා. ඒ අනුව දැන් අපිට තවදුරටත් පැහැදිලි කර ගැනීමට යමක් තියෙනවද මේ සේ ආයතනයේ වේදිකාව කියන්නේ කොටසේ කියන්නේ ඒ ආයතනයේ දසයුතුයි කියන ටික දැන් කොග්ගරි මහත්මයා විස්තර කරලා දුන්නා අපිට. දැන් එහෙම දකින්න නම් කොමස්ත කළ යුත්තේ කියන එක තමයි මම කියන්නේ අපි අවසාන කොටසට තව කිනා විනාඩි 15ක් පමණ ඒ ටිකේදී අපි ප්‍රායෝගික මේක අපේ ජීවිතයට කොහොමද ලං කරගන්නේ, එහෙමත් නැත්නම් මේක අපි ප්‍රගුණ කරන්නේ කොහොමද? මේ අර ලෝකෝත්තර මාර්ගයට පිළි අපි හැමෝම ඉන්නේ ඒක බලාපොරොත්තුෙන්, එහෙමත් නැත්නම් මේ මාර්ගයට යෑමේ අවශ්‍යතාවය තියෙන නිසා. ඉතින් එහෙමනම් අපි බලමු මේ කොහොමද අපේ ජීවිතයට එදිනදා ජීවිතයට අපි මේක සම්බන්ධ කරගන්නේ කියලා. මම ගෞරවයෙන් කල්යාණ මිත්‍රයන්ට ආරාධනා කරනවා සාකච්ඡාවට එකතු වෙන්න කියලා. තේරුම් ගන්නවා. හොඳයි, අපි අර වැස්ස උදාහරණෙම අරගෙන පොඩ්ඩක් බලමු අපි කොයි විදිහටද මේක ප්‍රගුණ කරන්න. ඒක හෝ වෙනත් කරුණු වුණත් ප්‍රශ්නයක් නැහැ. කොයි විදිහටද අපි මේක ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියලා. වසන්ත මහත්මයා මවතුමාට ඉස්සරලා මේ වෙන්න.
තේරුම් ගන්නනේ සියලුනාතිම අපි අද සාකච්ඡාවේ දිගින් දිගටම ඇවිල්ලා ගෙන එක්තරා මට්ටමකට පැමිණියා. මේ කොහොමද ප්‍රායෝගිකව මේක පුරුදු කරගන්නේ කියලා. ඉතින් ප්‍රායෝගිකව පුරුදු කරගන්නේ දැන් අපි දැන් එක්කෙනාගේ තියෙන දැනුම් මට්ටම් අනුව තම තමන් පෙර පුරුදු කරලා තියෙන කලින් භාවනාවල පුරුදු කරලා තියෙන විදිහට අනුව අර පූර්ව ප්‍රතිපදා වගේ දේවල් වලින් ඉවර වෙලා කියලා ආනාපාන සතිය හරිය වෙන පටිකූල මනස්කාරය හරි මොනවා හරි එහෙම දෙයක් කරලා සිත සම්පූර්ණ කරගෙන මම කරන විදිහ තමයි කියන්නේ ටික ටික. ඉතින් එහෙම දෙයක් වුණාට පස්සේ මෙහෙම හිතන්න පටන් ගන්නවා ටිකක්. ඉතින් මේ හිතට දැන් මේ වගේ සබ්ජෙක් අහම වෙහි දැස්ස කියලා හිතනවා මේ දැස්ස කියන එක සබ්ජෙක් ඇතුණා එළි. ඉතින් එළියේ මම දන්නේ නැහැ නේ දැස්ස කියන සබ්ජෙක් නැතිනේ. ඉතින් දැන් මම දැස්ස කියලා කියුවේ මම කලින් පෙර ජීවිතේ මම අහලා තියෙනවා. දැන් ඒ හඳත් එක්ක ගැළපීලා යනවා. සමහරක් දාට දෙල සබ්ජෙක්ට් වෙන්න පුළුවන්. සමහරක් තර අපේ ෆර්නස් එක දැම්මම වෙනවා වැස්ස වගේම. බලනකොට වැස්ස වහින්නේ නැහැ. ෆර්නස් එක සබ්ජෙක්ට්. මේ දැන් මේ කාලේ මේ සීතල දෙක දවසක් මට එහෙම වුණා භාවනා කරනකොට ඒක පාටම එක ඕන් වුණා. මං හිතුව වහිනවද ඉතින් කියලා. මේ වහින්නේ නැහැ. අනිත් බාන එතනින් පේනවා අපිට ඇත්තටම වැස්සක් උත් නැහැ ඉතින්. නමුත් අර සබ්ජෙක්ට් එක මම ගත්තේ එළියේ අර මේ ෆර්නස් එකේ අර මේ අර ඒකින් එන සබ්ද. ඉතින් ඒක මට හිතුණා මේ වහින්නේ නැහැ. ඉතින් දැන් එතකොට බලන්න අපි දැන් මොකද වුනේ? දැන් වැස්ස කියලා දිගට දිගට ගියා නම් ඇත්තට වැස්සකුත් නැහැ. නමුත් මම ඒ ගැන හිතුණා. ඉතින් එතකොට මම හිතට තින්නනවා ටික ටික කියනවා දැන් මම හිතාගත්ත හිතට ආපු දේ මම එළියට දාලා දැන් මට ඕන දේවල් කර හිතන්න පුළුවන්. විඩාකාර දේවල් කරලා. ඉතින් ඒක නවත්තන්න මමම හිතට කියාගන්න හිත පුරුදු කරනවා නැහැ හිමිද? කොහොම ටික ටික තමයි හිත පුරුදු කරන්නේ. දෙන්නේ තමයි අර ලෝකෝත්තර එක්කතර එන්න මෙහෙම දෙයක් නැන්නේ කෙනෙක් මොකද සංසාරය අපි විතර කාලයක් ආවේ ශබ්ද දකිනවා, ශබ්ද අහලා රූප දැක්කලා නිම ඔක්කොම පිළිවරන් ඉන්නේ. ඉතින් අපිට මෙතනදි මෙහෙම කියන දේ සස්නහවද කියන්නේ අපිට එනවා ඉන්කමින් තියෙනවා එක පැත්ත වන් වේකක් වගේ අනිත් පැත්තට දාන්නේ. ඒක නවත්තන්න බැහැ මේක පාටම. දැන් කියන්න පුළුවන් නම් දිත්තේ දිත්ත මතයන් සුතේ විඤ්ඤාතේ විඤ්ඤාණ මත විඤ්ඤාණ. ඉතින් ඒ වගේ ඒවත් පස්සෙන් ටිකක් විතරක් නෙමෙයි අපි ඉතින් මේ පුරුද්ද ඇති කරගන්න ටික ටික විනාඩි 5 10 15 20 කරලා පුරුදු වුණාම මේ ඉස්ස ටික කෙලස් වලින් අඩු වීමක් ඇති වෙනවා. ඉතින් ඒක තමයි උදාහරණයක් මුලින්ම කිව්වතර දිත්තේ කියන රූපේ ගැන. එහෙම කළා හිත පුරුදු කරලා එහෙම අපිට මේක හිත ඉස්සර සත්‍යකට එන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ ප්‍රායෝගිකව. නැත්නම් පාටම හිතන විදිහට සත්‍යකට එන්න අපහසුයි. ඒ කෙනාගේ පූර්ව පෙර පින්වල ඇතීතත් පාරමිතීතත් මේ හැකියාව හැදෙද්දී ඉතින් මේක වර්ධනය වෙන්නේ වේගතාවය වෙනස් වීම තියෙනවා. ඒ වන්තරමයි.
ඒ වන්තරමයි බොහොම තියෙනවා. සේන මහත්මයා මම හිතන්නේ ඔබතුමාට යමු එන්නම්. අද සාකච්ඡාව තුළදී අපි මේ කතා කරපු ධර්මයේ ප්‍රායෝගිකව යොදා ගන්න යම් කිසි උත්සාහයක යෙදෙන කෙනෙක් කොයි ආකාරයකින් යොදා ගන්න කියන එක තමයි මම අදහස් කරේ. ඔබතුමාට කියන්න ඕනේ සේන මහත්මයා.
නෑ සේන මහත්මයයි ඇත්ත වශයෙන්ම දැන් මෙතනදී බුදුහාමුදුරුවෝ දේශනා කරන්න තියෙන්නේ ඇස නැත්නම් චක්කු නිරුද්ධ කර ගැනීමත් රූප සංඥාව නිරුද්ධ කර ගැනීමත්. ඉතින් මේක කරන්න බැරි වැඩක් නම් බුදුවරේ කවදාවත් මේ විදිහ දෙයක් කියන්නේ නැහැ. මොකද ඒක කියන්න හේතුව කරන්න පුළුවන් දෙයක්. අපිට කරන්න පුළුවන් දෙයක් නිසායි බුදුරජාණන් වහන්සේ එහෙම කියලා තියෙන්නේ. ඉතින් එහෙම නැත්නම් කියන්නේ නැහැ. මේ අනුව බලනකොට මෙතනදී අපි බලන්න ඕනේ මේක ඇති වෙන්නේ කොහොමද කියලා. දැන් ඇසට රූපයක් නැත්නම් අපි වතුර බිඳුවම ගත්තොත් වතුර බිඳුව කියන එක අපිට මුලදිම ඉන්නේ ශබ්ද හැටියට ශබ්ද තරංගයක් කනට වැදෙලා එතන යම්කිසි කම්පනයක් ඇති කරලා එතනදී තමයි ඒ ක්‍රියාව නිසා තමයි මේ ශබ්දය කියන එක අපිට ඇති වෙන්නේ. මේ ඇති වෙන එකේ අපි එතනින් නවතින්නේ නැහැ. එතනින් අපේ තියෙන මේ කාම ගුණ නිසා අපේ ඒක ඉදිරියට පැවැත්මක් ගෙනියනවා. ඉතින් මේ පැවැත්ම ගෙනියන්නේ ආයතනයකින් වෙන්නේ අතවසන් නිෂ්පාදනය. අපේ නිෂ්පාදනය ඇති කරගන්නේ මේ අපේ තියෙන කාම ගුණ නිසා. විශේෂයෙන් අපිට ගන්න පුළුවන් මුලදිම ඇති වෙන යොමුවීමක්. අපි ඕනෑම ශබ්දයකට ඒකට යොමු වීමක් නිසා තමයි එතනින් තමයි ඒකට යොමු වෙලා ඊට පස්සේ ඒකට ඇලිලා ඒකේ ඇලිලා එකතනම තව තව ක්‍රියා කරලා තමයි ඒක තවදුරටත් ගමන් කරන්නේ. දැන් මේ යොමු වීම නවත්ගත්තොත් එතකොට මේ ශබ්දය හරි රූපය හරි ඕනම දෙයක් අපිට ආයතනයකට පතිත වුණාම එතනින් අපේ යොමු වෙම නැති නිසා එතනින් ඉදිරියට යෑම නැති වෙනවා. ඉතින් මේක පුරුදු කරගන්න ඕන එකක් තමයි. ඉතින් මේක පුරුදු කරගන්න නම් අපිට ඇත්ත වශයෙන්ම මට තේරෙන විදිහට අපි පුරුදු කරන්න ඕනේ අපේ මේ තියෙන කාම ගුණ නැත්නම් අපේ කාම ශක්තියින් කියන්නේ ලෝභ ද්වේෂ මුලින්ම දරුණු විදිහට ලෝභ ද්වේෂ දේවල් අඩු කරගෙන යන්න ඕනේ. ඒක තමයි අර එක මාත්මයක් කිව්වා. ඒ කියන්නේ භාවනා කරද්දී සමාධිය ඇති කරගන්න ඕනේ කියලා. මොකද සමාධියක් නැතුව කවදාවත් විදර්ශනාවක් කරන්න බෑ කියන එකයි මගේ මතය නම් මගේ තේරුම නම්. මොකද තමුන්ට යමක් පේන මට්ටමක් තියෙනවනේ බලන්න. ඉතින් ඒ මට්ටමකට ඇති වුණාට පස්සේ අපිට පුළුවන් බලන්න මොකද මේක ඇති වෙන්න හේතුව මොකද්ද, මේක මගේ ඇති වෙන්න මොන හේතුව නිසාද මේ සිතෙන් මේවට පණින් එක පාට මොකද යොමු වෙන්නේ ඇයි. මේ විදිහම බලාගෙන යනකොට තමයි අපිට ඒ ශක්තිය දුර්වල කරන්න පුළුවන්. මෙතන ඇත්ත වශයෙන්ම මෙතන තියෙන්නේ අපි කරන එකක් හැටියට ගත්තොත් තමයි මෙතන වරදින්නේ. මේක ඇත්ත වශයෙන්ම ශක්තියක්. අපේ තියෙන කාම ශක්තිය වැඩ කිරීම නිසා තමයි ඇස හරි කන හරි නිපද වෙන්නේ, නිෂ්පාදනය වෙන්නේ, ඒ වගේම රූප සංඥාව නැත්තම් ශබ්ද සංඥාව මතු වෙන්නේ. ඉතින් මේවා නැති කරගන්න නම් අර එක්තරා සමාධි මට්ටමකට ඇති කරගෙන ඊට පස්සේ විදර්ශනා විදිහට ඒව ඇති වෙන හේතු බලලා ඒ හේතුව බලීමෙන් ඒ ශක්තිය අඩු කරගෙන යනවා. ඒ අඩු කරගෙන ගිහිල්ලා ඒ ශක්තිය නිරුද්ධ කරගත්ත දවසට තමයි අපි නිවන් අවබෝධ කරගත්තයි කියලා අපි කියන්නේ. ඉතින් ඒ යම් කිසි අපේ තියෙන කාම ශක්තිය අඩු කර ගැනීම උත්සාහය තමයි මම හිතන්නේ මෙතනදී කරගත යුත්තේ. තෙරුවන් සරණයි.
බොහොම සෙන් මහත්මයා හොඳයි. මම චිත්‍ර මහත්මයට යොමු වෙලා ඊට පස්සේ නැවතත් කොග්ගගේ මහත්මයාට යොමු වෙනවා සාකච්ඡාව නිමවට පත් කරන්න. චිත්‍ර මහත්මයා ඔබතුමීට යොමු වෙනවා.
තිරුවන් සරණ හැම දිනාටම. ඉතින් මම හිතන්නේ හැම දිනම එක විස්තර කරලා ඉතින් මේ සිදු වෙන දේ ඇත්තටම සිදු වෙන විදිහට දැකීමේ හැකියාවක් ඇති කර ගැනීමම තමයි අපිට අවශ්‍ය. මොකද අපි සිදු වෙන දේ හරි දේ දකින්නේ නැති නිසා ඒකට අපි අවිද්‍යාව කියලා කියනවනේ. සිදු වෙන දේ හරියට දකින්නේ නැති නිසා ඇති කරගත්තු දෘෂ්ටීන් උඩ තමයි අපි මේ ජීවත් වෙනවා කියලා දෙයක් හදාගෙන තියෙන්නේ කියන්නේ. ඉතින් යම් කිසි දවසක අපිට මේ සිදු වෙන දේවල් සිදු වෙන ආයෙරිම මම කියලා මගේ කියලා ගන්නෙ නැතුව යම් කිසි දවසක මේ දේවල් දකින්න පුළුවන් වුණොත් මම හිතනවා එදාට අපිට මේ ප්‍රශ්නේ ඇති වෙන එකක් නැහැ කියලා. ඉතින් ඒ සඳහා ඇති මාර්ගයම තමයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. يعني මාතෘත් කියපු විදිහට මේකට යම් කිසි හික්මීමක් ඇතුළේ ආයත මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ ගිහිල්ලාම අපි ඒක ඒ සම්මා සමාධියම ඇති කරගෙන ඒක ලෝකෝත්තර සම්මා සමාධිය වෙන්න ඕනේ. ඒ ලෝකෝත්තර සම්මා සමාධිය ඇති වෙන කෙනෙකුට මේ දේවල් සිදුවීම සිදුවෙන විදිහට යථාබුත් ඥානය ඇති වෙන දවසට මේ සියල්ල අවිද්‍යාව නිසා සිදුවෙන සංස්කරණයන් බව තේරුම් ගත්තොත් මට හිතෙනවා අපිට එතන තමයි ගැලවීම තියෙන්නේ කියලා. ඉතින් අපි හැමදාම එවැනි තත්ත්වයක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හොඳයි. කොග්ගලගේ මහත්මයාට මම කලින් මම කෙටියෙන් මතක් කරන්න අපි සාකච්ඡා කළේ කාම ගුණ සූත්‍රය. කාම ගුණ කියනකොට ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ වෙනස් තැන්වල දක්වලා තියෙනවා. එනම් වේදික සූත්‍රයේ වගේ තැන්වලදී කාම ගුණ කියන්නේ ඉෂ්ට කාන්ත වූ රූපයන් රූප ශබ්ද ගන්ධ රස පහස කියන එක ඒ ආකාරයෙන් තමයි දක්වලා තියෙන්නේ පංචකාම ගුණ කියන එක. ඒ වගේම සූත්‍ර දේශනාව පටන් ගන්නකොට බුදුරජාණන් වහන්සේ කියනවා සම්බුද්දස්සේට පස් වෙන්න කලින් බෝධිසත්ව කාලේදී මෙන්න මේ වගේ රූප සංඥා මේ කාම ගුණයන් නිසා ඒකේ මේ ගමනට බාධාවක් කියන එක උන්වහන්සේ තේරුම් ගත්තා කියලා. ඉතින් ඒ අර ඊයේ මම හිතන චිත්තා මහත්මිය අපිට මතක් කරලා දුන්න මේ අපි ඇස්තික පියාගත්තත් කාමයන්ගෙන් වෙන් වෙලා ශුන්‍යාගාර ගත වුණා මේ කාම සංඥා කියන එක. එහෙමත් නැත්නම් රූප ශබ්ද රූප සංඥා ශබ්ද සංඥා ආදී වශයෙන් වූ සංඥා නිසා අපිට හිතට බලවත් කරදර කිරීමක් අත්දකින්නවා. ඉතින් ඒ හිඳ තමයි බුදුරජාණන් වහන්සේ එතන ඒ විදිහට දේශනා කරේ ඒවට යම් කිසි යල්මක් තියෙනවා නම් මේ කාම ගුණයන් ඉෂ්ට වූ කාන්ත වූ රූප ශබ්ද ගන්ධ රස පහස තියෙන තාක්කල් ඒවා නැවත නැවතත් බලාපොරොත්තු වෙන හින්දා ඒ දාහ දැවිලි ගතිය අනිවාර්යයෙන්ම ඇති වෙනවා. එතකොට මෙතනදී මේ සූත්‍රයේ පැහැදිලි කරනවා කෙනෙකුට අවශ්‍ය නම් මේ ධර්ම මාර්ගය කියන්නේ නිවන් දකින්න සත්‍ය සොයාගන්න එහෙමනම් ඒ කාම ගුණයන්ගෙන් මිදීමක් අවශ්‍ය වෙනවා. එහෙමනම් එතෙන්ද පෙන්නනවා මේ ඇසත් ඒ රූප සංඥාවත් කනත් ශබ්ද සංඥාවත් ඒ වගේ සියලුම ආයතන හයම ප්‍රකාශ කරන ඒට අදාළ ගෝචර වෙන සංඥා ටිකක් පෙන්ලා කියනවා ඒවා නිරුද්ධ වෙන තැනක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මෙතෙන්දී කියන්නේ එහෙම නිරුද්ධ වෙන තැනක් තියෙනවා මගේ පෞද්ගලික අදහස අනුව. එතන කියන්නේ මේ නිරුද්ධ වෙන තැනක් තියෙනවා කියන එක දැනගන්න කියලා. එතකොට එහෙමනම් එතනට තමයි යා යුත්තේ කියන එක තමයි මේකෙන් කියන්නේ. එතකොට දැන් අපි දන්නවා සතිපට්ඨාන සූත්‍රයෙන් කියනවා මේ අවිජ්ජා දෝමනස් දුරු වීම තමයි සතිපට්ඨානයේ කෙරෙන ඵලය කියලා. කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේ ඵලයක් හැටියට අවිජ්ජා දෝමනස් දෙකම දුරු වෙනවා. ඒ කියන්නේ කැමැති දේවල් තියෙනකන් තමයි අකමැති දේවල් තියෙන්නේ. ඉතින් අවිජ්ජාව දුර වෙනකොට අකමැත්තක් ඒ වගේම දුර වෙනවා. ඉතින් එහෙමනම් මම අදහසක් වශයෙන් දක්වන්න කැමති ඇත්තමද මේ මාර්ගයේ පුරුදු කරන්න අවශ්‍ය නම් අපි කවදා හරි මේ නිරන්තරයෙන් නිරුද්ධ වෙන අසක් නිරන්තරයෙන් නිරුද්ධ වෙන සංඥාවක් එසේ නිරන්තරයෙන් නිරුද්ධ වෙන බව නොදැන ඒ සංඥා කෙරෙහි නැවත නැවතත් ප්‍රාර්ථනා ඇති කරගන්න ඒ වගේම ලැබෙන සැප ගැන ප්‍රාර්ථනා ඇති කරගන්න ඒවට සංහාවක් පැවැත්වීම නිසා මේ සසර ගමන යනවා. ඒ නිරුද්ධ වෙන දේ නිරුද්ධ වෙන විදිහට දන්නේ නැති හින්දා ඉතින් ඒක නිසා සතිමත් භාවයෙන් යුතුව ඒ ආයතන පිළිබඳවත් ඒ වගේම අපි දන්නවා ධම්මානුපස්සනා චිත්තානුපස්සනා ආදී වශයෙන් බලනකොට කායනුපස්සනාවත් සමගම ඒ සතර සතිපට්ඨානය හරහා මෙතනට ළඟා වෙනවා කියන එක තමයි මම පෞද්ගලිකව අදහසක් හැටියට දක්වන්නේ. පොග්ගල මේ මහත්මයාට පුළුවන් ඒ නියම් කිසි දෙයක් තියෙනවා නම් නැත්නම් අපිට ඒක මතක කර දෙන්න හොඳයි. ඒක සඳහන් කරමින් පොග්ගලික මහත්මයා ඔබතුමාට යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන්න කියලා. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. බොහොම ලස්සනට මම හිතන්නේ ජයන්ත මහත්මයා ඒ සම්බන්ධ කරලා පෙන්නුවා මේක ගහමට කොහමද ගන්න කියලා. ඉතින් මට මේ දැන් අවසන් කොටසේ මේක මාර්ගය ගැන කතා කරන්න ගත්තට මට ඒ සම්බන්ධව කියන්න හම්බ වුණේ නැහැ. මම බොහොම කෙටියෙන් කියන්නම් අපේ වෙලාව අඩු හින්දා. දැන් මම අර කොටස් හතරකට මුලදී බෙදුවේ ඇයි කියන එක 1 2 3 4 කියලා. ඒ කියන්නේ අපි මූලික ආයතනෙන් සංඥාව ගන්න මට්ටම එක, ඒක ගැන හිතන මට්ටම දෙක, හිතපු දේ එළියේ තියෙනවා කියලා විශ්වාස කරන මට්ටම තුන, ඒක මත ඉඳගෙන ක්‍රියා කරන මට්ටම හතර. අද මම මේක මගේ මේ ප්‍රායෝගික පැත්තකින් මම කරපු දෙයක් නිසා මම මේ කියන්නේ. දැන් මෙතනින් අඳුර ගන්න පුළුවන් තමන් එක එක මොහොතේදී ඉන්නේ මේ හතරෙන් කොයිකද කියන එක. ඒ තමන්ගේ හිත වැඩ කරන හැටියෙන් තමන්ට හිතා ගන්න පුළුවන් මම මේ ලෝකෙට අහු වෙලා මොකක් හරි කරලා තරහ ආරම්භ දෙන්නේ, රාගයක් ඇවිල්ලාද ඉන්නේ. ඒ ඒ මට්ටම තේරුම් ගන්න ඔය ඉන්නේ හතරවෙනි අවස්ථාවේ. ඒ කියන්නේ අපි ලෝකෙට අහු වෙලා ඒක මත ක්‍රියා කරලා ඒ කෙලස් බලවත් අවස්ථාව. ඒ කියන්නේ නීවරණ කොට බොහොම බලවත්. ඒ කියන්නේ දහමක් දකින්න සුදුසු මනසක් නිවි. එතකොට දැන් මන් දකිනවා දැන් බුදුරජාණන් වහන්සේ කායනායම කුබික්කවේ සත්තානං සුද්ධියා චත්තාරෝ සතිපට්ඨාන කියලා ඒ සතර සතිපට්ඨානේ තමයි එකම මාර්ගය කියලා දේශනා කළේ. එහෙම දේශනා කරලා තියෙන හින්දා අපිට ඒක නැහැ කියන්න බෑ. ඒතකොට සතර සතිපට්ඨානේ තමයි එකම මාර්ගය. හැබැයි මේ මාර්ගේ වඩන අය දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ දන්න දකින්න කෙනාට තමයි මාර්ගය තියෙන්නේ. ඒ ටික තමයි මේක මගේ අදහසක්. අනිත් ත්‍රිපිටකයේ තියෙන හැම සූත්‍රකින්ම සූත්‍රයෝ විතරම ඒවා හැමතැනින්ම පෙන්නලා දෙන්නේ මේ සතිපට්ඨානේ වඩන්න දැනගන්න ඕනද. ඒ කියන්නේ ඥානම් පස්සන් යථාභූතං වෙන්න අවශ්‍ය ටික. එහෙම නැත්නම් සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕන ටික. ඒක ඇති කරගත්තු කෙනාට කියනවා සතර සතිපට්ඨානේ වඩන්න. නැතුව මාර්ගඵල ලැබෙන්නේ නැහැ. එතකොට ඒ දැනගෙන ඉන්නේදී එන්න දැන් බලන්න අපි එළියේ රූපයක් කට ඇලිලා ගැටිලා නීවරණ බලවත් වෙලා ඉන්න වෙලාවක අපිට ඔය මේ කියපු මට්ටම් දකින්න බෑ. ඒ වෙලාවට ඒ රාගය හරි නැත්නම් තරහව හරි අඩු කරගන්න උපක්‍රමවල යෙදෙන්න ඕන. ඒකට අවශ්‍ය ටිකක් ඔය සතර සතිපට්ඨානේ තියෙනවා. ඊළඟට මේ හිතේ හදපු එක එළියේ තිබ්බ නේද කියන බලන අවශ්‍ය ටිකක් සතර සතිපට්ඨානේ තියෙනවා. ඒ ඔය අවස්ථා මම 1 2 3 4 කියපු හැම අවස්ථාවකම අවශ්‍ය ටික තියෙනවා. එතකොට Taman දක්ෂ වුණොත් දැන් මෙන්න මේ වගේ සූත්‍ර වලින් අපි යන්න ඕන මෙතෙන්ට. මේ ඇහෙන් මිදෙන මට්ටමක්, බාහිර රූපයෙන් මිදෙන මට්ටමක්. ඒ කියන්නේ නිරුජ්ජති කියන එක. දැන් ඕකෙදි එළියේ තියෙන රූපේ අරන් කරන භාවනා ටිකක් තියෙනවා. ඒව නෑ නෙවෙයි. හැබැයි ඒක තේරුම් ගන්න ඕන අපූර්ව ප්‍රතිපදාව කියලා. ඒ කියන්නේ ශරීරයක් තියෙනවා. ඕක කෙස්ලොම් නියදත් වලින් හැදිලා තියෙනවා. නැත්නම් ඕවා තියෙනවා. ඕක සතර මහා ධාතුයෙන් හැදිලා තියෙනවා. තාම අපි එළියෙන් ලෝකේ හොයන්නේ ඕක පූර්ව ප්‍රතිපදාව විතරයි. ඕක ගවෙන්නේ නීවරණයටපත් කරන්න විතරයි. එතනින් එහාට තව තියෙනවා. මේ ආර්ය ප්‍රතිපදාවට වැටෙන්නේ මේ හිතෙන් හදපු ලෝකේ නේද එළියේ තියලා තියෙන. අන්න එදාට තමන් පුරුදු වෙනවා තමන් තුලින් ලෝකේ දකින්න. බාහිරෙන් නෙවෙයි. ඒකට බාහිර රූපෙන් ලෝකේ ගැන හොයපු කාලේ එතකොට ඉවර වෙනවා. මේ ආයතන තුලින්ම හදපු ලෝකයකට නේද අපි අහු වෙලා තියෙන්නේ. ඊළඟට එතනත් බලන්න තියෙනවා මේ ආයතන සකස් වුනේ කොහොමද. අන්න ඔතන තමයි මෙතන මේ වැදගත්ම තැන විදිහට මම දකින්නේ මේ සේ ආයතනයේ වීදි තබ්දී. එතකොට ඇහැ සකස් වුනේ කොහොමද? රූප සංඥාව සකස් වුනේ කොහොමද? එතනක් තියෙනවා මේකේ සංකත බව, පටිච්ච සමුප්පන්න බව. අවිද්‍යාව මතමයි මේක හදලා තියෙන්නේ. ඔය අවිද්‍යාව දුරු වුණොත් ඔය ඇහැ නිරුද්ධ, රූප සංඥාව නිරුද්ධ ආයතනයක් උපදිනවා. මේක තමයි අන්නේ ආයතනේ දත යුතුයි. ඒක තාම ඉකදිලා නෙමෙයි. හැබැයි අවබෝධයක් තියෙන්න ඕන මෙන්න මෙතෙන්ටයි මේ අපිට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මේ ක්‍රමක්‍රමී අනුක්‍රමී. එතකොට ඒ අවබෝධය තිබුණොත් අපි අර පූර්ව ප්‍රතිපදාවේ ඉඳලා ආර්ය ප්‍රතිපදාවට ටික ටික හැරෙන්න පුළුවන්. එතෙන්දී මම ආයේ මතක් කරනවා අපි සාමාන්‍යයෙන් මේ ආර්ය ප්‍රතිපදාව කියලා හිතාගෙන ඉන්නවා මේ ඇහැ ඇති වුණා නැති වුණා, නැත්නම් එළියේ රූපේ ඇති වුණා නැති වුණා. හැබැයි ඔතන ටිකක් නොවනින් විමසන්න, ඔය ඇති වෙලා නැති වෙන ඇති වුණ ක්ෂණේදී මම දාලා බලන්න කියන්නේ අර වතුරේ බල්ලගේ උපමාවටම දාලා බලන්න. ඒ වතුරේ බල්ලෙක් ඇති වුණා නැති වුණා කියලා ඒක වෙනස් වෙනවා කියලා මේ ඇත්ත අවබෝධ වෙයිද නැත්නම් මෝහය දුරු වෙයිද? ඒකට අපි ඔක කොච්චර වේගෙන් ඕක බැලුවත් ඇති වෙලා නැති වෙන ගතිය බැලුවත් තාම බාහිරෙන් නේද ඕක හොයන්නේ. ඊළඟට ඇහැ ඇති වෙලා නැති වෙනවා කියන මට්ටමින් මේක බැලුවත් තාම මේ අජ්ජත් රූපේ අල්ලගෙන නේද ඕක බලන්නේ. ඒකට එතනින් එහාට ගිය දැක්මක් තියෙනවා. මෙන්න මේ අවිද්‍යාව මතයි ඕක ඉපැද්දුවේ. මේ අවිද්‍යාව නැත්නම් ඕක උපදින්නේ නැහැ. එතන තමයි පටිච්චසමුප්පාද කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති. ඒකට මේ නිරුද්ධ්‍යති නැත්නම් නිරෝධ කියන වචනේ මං දකිනවා දැක්මක් මේ ආර්ය දර්ශනයේදී. මේ හටගෙන නැති වෙන කතාවක් නෙවෙයි මේ කියන්නේ. මේ හේතු තියනවා නම් ඕක තියෙනවා. මේ හේතු නැත්නම් ඕක ගැන කතා කරන්නත් බෑ, ඉපදිලා නැහැ. ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවේ අන්න ඒක දැක්ක දවසට මෙන්න මේ සේ ආයතනේ වේදිතබ්බේ කියන එක ඒ මොකද්ද යත්ත චක්කූච නිරුද්ධ්‍යති රූප සංඥාච නිරුද්ධ්‍යති කියන එක ගැන ටිකක් වෙනස් පැත්තක දැක්මක් ඇති වෙයි. ඒ අර භාවනාව මේ දැක්ම සඳහා එන්න මේ අවස්ථාවේ Taman ඉන්නේ කොතනද, ඒකෙන් ඊළඟ පියවරට එන්න මොකද්ද කරන්න ඕන මත්තම කියලා අඳුරගෙන ඒ කෙලෙස් කැඩෙන විදිහේ යම්කිසි භාවනාවක යෙදුනත් මං හිතනවා ක්‍රමක්‍රමයෙන් මේ ආර්ය දර්ශනීයට ආර්ය මාර්ගයට වැටෙන්න පුළුවන් වෙයි කියලා. ඒකට මේ වගේ සූත්‍ර විශේෂයෙන් උපකාරී වෙනවා කියලා මං හිතනවා. මේ කාමගුණ සූත්‍රය, ඒ වගේම අපි ඔය මාළුන්කේතුප්ප සූත්‍රය, මදුපින්ඩික සූත්‍රය, එතනතර ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති. ඇස ඇති කල්හි, රූප ඇති කල්හි, චක්කු විඥාන ඇති කල්හි මෙන්න මේ වගේ සිද්ධි ටිකක් වෙනවා. හැබැයි ඒව අසති වුණොත් මොකද්ද තත්ති? ඔන්න ඔය අසති කියන ඒ ආයතනය දත යුතුයි කියන එක තමයි මේකෙන් පෙන්නන්නේ කියන අදහස තමයි මම මෙතන මේ මට වැටහෙන විදිහට මතක කරන්න උත්සාහ කළේ. තෙරුවන් සරණයි.